तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तपत वासव धर्म्यं गेन ඊ කතා කළ කේ ඉතුරු කොටස තමයි අද අපි කතා කරන්න යන්නේ. ඊ අපි කළා කතර ආසෝ ධර්ම හතරක් තියෙනවා කියලා. ඒ ආශ්‍රව ධර්ම හතර ගැන අපි කතා කළා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨා ආශ්‍රව, විද්‍යා ආශ්‍රව කියලා. ඒ ආශ්‍රවන්ගේ ගති ස්වභාවයන් ගැන අපි ඒ කතා කළා. එතකොට අටකතා කාණ්ඩයේදී පෙන්නවා ඒකෙම කතමේ ධම්ම ආසවා කියලා. චතර ආසව ආසව ධර්ම හතරයි, කාම ආසව, භව ආසව, දිට්ඨා ආසව, විද්‍යා ආසව. කාමාසු අටසු ලෝභ සහගත චිත්තේසු උපජ්ජන්ති. කාමාසුය කියන එක ලෝභසිත අටෙන් දකින්න කියලා වෙන්නනවා. භවාසු චතුසු දිට්ඨි විප්‍රයුක්ත ලෝභ සහගත චිත්තේසු උපජ්ජන්ති. භවආසව කියන එක දිට්ඨි විප්‍රයුක්ත සිත් හතරේ උපදින හැටි දකින්ද. දිට්ඨාසු චතුසු දිට්ඨ සම්ප්‍රයුක්තේ චිත්ත උපාදේසු උපජ්ජන්ති. දිට්ඨාසය කියන එක දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් හතරේ දකින්ද. අවිජ්ජාසු සබ්බ අකුසලේ උපජ්ජන්ති. විද්‍යාසයේ සීල අකුසලයන්ගේ පතිනවා. එතකොට මේ ආසව ධර්ම හතරට කියනවා ආසවා කියලා. ඊට පස්සේ කතමේ ධම්ම නෝ ආසවා. එතකොට ආශ්‍රව නොවන ධර්මය මොනවද? දැන් මේක මේ කෙලෙස් ගැන කතා කරොත් එක පරියායකින් එක ක්‍රමයකට කතා කරන ආශ්‍රව පරයයෙන් කතා කරන ආශ්‍රව කියන ක්‍රමයේ. එතකොට තේ ධම්මේ තපෙත්ව ආශ්‍රවේ තෙන්දන් කතමේ ධම නෝ ආශ්‍රව කියන ආශ්‍රව නොවන ධර්මය මොනවද කියන එකේදී තපෙත්ව ආශ්‍රවේ අර ඉස්සෙල්ලා කියපු ආශ්‍රව ධර්ම හතර තබලා ඒව නැතුව අවශේෂ අකුසල අනිත් අකුසල් ඔක්කොමත් අයිති ආශ්‍රව නොවන ඒවට. දැන් උපාදානය කියුවා, තණ්හාව කියුවා, ඕග, යෝග කියලා මේ වගේ ක්‍රාන්ත නීවරණ කියලා තව අකුසල් තියෙනවා නම් මේවා අකුසල් වුණාට ඒවා ආශ්‍රව නෙමෙයි. ආශ්‍රව පරියායෙන් කියන්නේ ආශ්‍රව නොවන දේවල්. එතකොට අවශේෂ අකුසල් කිව්වේ ඒකයි. අවශේෂ මේකත් අකුසල් නිසා අවශේෂ අකුසල් කියලා කිව්වේ මේ ටික හැර අනිත් අකුසල් කියන එක. ඊට පස්සේ චතුසු භූමිසු කුසලං, සතර භූමියෙම තියෙන කුසල් ගත්තහම මේවා ආශ්‍රව නොවන ධර්ම. චතුසු භූමිසු විපාක, සතර භූමියෙම තියෙන විපාකයක් ගත්තහම මේවා ආශ්‍රව නෙවේ. හරිද? එතකොට කීස භූමිසු ක්‍රියා ව්‍යාකතං, තුන් භූමියේ අනුගිය ක්‍රියා අව්‍යාපෘත ධර්මයක් තියෙනවා. ක්‍රියා සිත් තියෙනවා නම් මේවා ආශ්‍රව නෙවේ. රූපංච, එතකොට සියලුම රූපයක් තියෙනවා මේවා ආශ්‍රව නෙවේ. නිබ්බානංච, එතකොට නිවන තියෙනවා මේවා ආශ්‍රව නෙවේ. ඉමේ ධම්ම නොආශ්‍රව, මේවා ආශ්‍රව නොවන දේවල් මුලින් කතා කළා ආශ්‍රව කියලා ඊට පස්සේ වෙනවා ආශ්‍රව නොවන දේවල් ඊට පස්සේ කතමේ ධම්මා සාසව සාසව කියලා කියන්නේ මොන ධර්මයක්ද එතකොට තීසු භූමිසු කුසලං තුන් භූමිය අනුගේ කුසලයක් තියෙනවා නම් සීල අකුසලයක් තියෙනවා නම් තුන් භූමිය අනුගේ විපාකයක් තියෙනවා නම් තුන් භූමිය අනුගේ ක්‍රියා ව්‍යාකෘතියක් තියෙනවා නම් සීල රූපයක් තියෙනවා නම් මෙන්න මේ ධර්ම සාසවයි එතකොට ආශ්‍රවයන් යෙදෙන්න පුළුවන් ධර්ම එතකොට ආශ්‍රවයන්ට අරමුණ වෙන ධර්ම ආශ්‍රවයන්ට හිතේශී ධර්ම ආශ්‍රයන් යෙදෙන්න පුළුවන් ධර්ම කියලා ගන්න. එතකොට ඉස්සෙල්ලා කතා කළා ආසව ධම්මා ඊට පස්සේ නො ආසව ධම්මා. අපි ඒකට මම ඔබට උපමාව ගන්න දැන් ආසව ධර්ම කියන එකට ආසව බොහෝකල් සිට පැවතෙන ධර්ම වැගිරෙන ස්වභාවය යුක්ත ධර්ම. අපි ආශ්‍රව වගේ කියලා ගමුකෝ. දැන් පොල් තෙල්, ගී තෙල් භූමි තෙල් වගේ ටිකක් ගම්මුක අපි වැගිරෙන ඒවා ආශ්‍රව ධර්ම කියලා. ඊට පස්සේ ආශ්‍රව නොවන ධර්ම කියන්නේ මොනවද? බෝතල් ටිකක්, ටින් ටිකක්, කූඩයක්, ගෝණියක්. ගත්තාම ගෝණිය, කූඩේ, ටින් එක, බෝතලේ මේවා ආශ්‍රව නොවන ධර්ම. ආශ්‍රව ධර්මා කියන්නේ ඔන්න මොනවද? අර උපමාවේ ගිතෙල් ටික කොල් තෙල් භූමි තෙල් වගේ ඔය දියර ජාති ටිකට කිව්ව මොකද්ද ආසව ධම්ම කිව්වොත් නෝ ආසව ධම්ම ආසව නෝන ලගිරෙන්නේ දේවල් නෝන ධර්ම මොනවද කිව්ව ටින් එකක් බෝතලයක් කෝප්පයක් ගෝණියක් කූඩයක් ඕවට කිව්ව ලගිරෙන්නේ නැති ධර්ම කිව්ව වගේ නෝ ආසව ධම්ම ඊට පස්සේ කතමේ තම සාසව අර ආසව ධර්ම නොආසවා කියලා කියන ගොඩේ නොආසවා කියලා කියන ගොඩේ අර ආශ්‍රව ධර්ම යෙදෙන්න පුළුවන් ටික මොනවද කියලා අහනවා තේරෙන්නේ ඒ කියන්නේ දැන් වැගිරෙන දේවල් දැන් කූඩයක් ගැන කතා කළා ගෝණියක් ගැන කතා කළා ටින් එකක් ගැන කතා කළා බෝතලයක් ගැන කතා කළා මේව මොනවද වැගිරෙන්නේ නැති දේවල් දැන් අර වැගිරෙන තෙල් මේ දාන්න පුළුවන් ඒව මොනවද බැරි ඒව මොනවද කියලා අහුවාම කියන්න වෙන මොකේද බෝතලෙට දාන්න පුළුවන් ටින් එකට දාන්න පුළුවන් කෝප්පෙට දාන්න පුළුවන් තේරෙනවද ඒ වගේ ඒ ආශ්‍රව ධර්ම නෝ ආශ්‍රව කියන කුඩේ යෙදෙන්න පුළුවන් මොනවද මේ ආශ්‍රව කියන ධර්ම නෝ ආශ්‍රව කියන කුඩේ යෙදෙන්න පුළුවන් මොනවද තුම් භූමිය අනුගිය යම් කිසි කුසලයක් තියෙනවා නම් තුම් භූමිය අනුගිය විපාකයක් තියෙනවා නම් තුම් භූමිය අනුගිය ක්‍රියා ධර්මයක් තියෙනවා නම් හැම රූපයක්ම තියෙනවා නම් මෙන්න මේකට අර ආශ්‍රය දෙන්න පුළුවන් තේරෙනනේ ඒ හින්දා සාසවයි කියලා කිව්වා තාපතෙන් ගත්තාම ආසවානම් ආරම්මන භූත සාසව ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේ සාස්ව ආශ්‍රව ප්‍රහීන නොවිච්ච මනසකට හමු වෙන අරමුණු වෙන ධර්මතා ටිකක් තියෙනවා මොකද්ද ඒ ටිකට කිව්ව සාස්ව කියලා ආශ්‍රවයන් යෙදෙන ආශ්‍රය නැත්නම් ආශ්‍රවයන්ට අරමුණු වෙන්න පුළුවන් ධර්ම දැන් අපි කියමු කෙනෙකුගේ මනසේ සිටේ තමයි ආශ්‍රය කියන ධර්ම ටික තියෙන්නේ ඔය ආශ්‍රවයේ යෙදෙන්න පුළුවන් කොහේද රූපේ එහිඳ රූපෙට කියන ආශ්‍රය යෙදෙන නිසා රූපෙට කියන සාසවයි කියලා නේද එතකොට මේ විදිහට ඔය ආශ්‍රවයන් යෙදෙන්න පුළුවන් නැත්තම් ඔය තුන තියෙන ආශ්‍රවයන්ට අරමුණු වෙන්න පුළුවන් ඔය තියෙන ආශ්‍රයන්ගෙන් ආශ්‍රයන්ට වැස ගන්න පුළුවන් දේවල් තමයි මොනවද සතර භූමියේ තියෙන සියලුම කුසල් මේ සතර භූමියේ තුන් භූමිය. තුන් භූමියේ තියෙන කුසල ධර්මයක් අරමුණු කරලා ආශ්‍රව කියන කැටි කර ගන්න පුළුවන්. ඒ නිසා තුන් භූමියේ තියෙන සියලුම කුසල වලට කියනවා ආස්වාසවයි. ආශ්‍රව සහිත මනසකටමයි තුන් භූමියනුවගේ කුසලයන් ඇති වෙන්නේ, අරමුණු වෙන්නේ. ඒ නිසා ආසවන ආරම්මන භූත සාසව ආශ්‍රව සහිත මනසකටයි මේවා හසු වෙන්නේ. තේරෙන නේද? ඒ නිසා සාසවයි කියන්නේ. එතකොට තුන් භූමියනුවගේ යම් විපාකයක් තියෙනවනම් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් නිසා මෙතනදී අපි මේ ආශ්‍රව පරියායෙන් කතා කරනකොට වස්තුවේ පැත්තෙන් දැන් නෙමෙයි බලන්න ආශ්‍රව පැත්තෙන් ඉඳලා. තේරෙනවද? එතකොට ආශ්‍රවයන්ට අරමුණු වෙන නිසා සාසව කියලා කියන්නේ. ආශ්‍රවය මේ ආශ්‍රව කියනක හිතේ නම් තියෙන්නේ ඒ ආශ්‍රව ටිකට සිහි කරන්න පුළුවන් ආශ්‍රව මට්ටමින් බලන්න පුළුවන් හමු වෙන්න පුළුවන් ඒ ආගේ ආශ්‍රව ටික යෙදෙන්න පුළුවන්. දැන් උතන තියෙන ආශ්‍රවය කියන එක යෙදෙන්න පුළුවන් මොකේද? ඒ ආශ්‍රව ටික බලාගෙන මේ ඔය ආශ්‍රව උපදව ගන්න පුළුවන්, ඔය ආශ්‍රව පවත්ව ගන්න පුළුවන්. මොකද්ද? සතර භූමියේ තියෙන කුසල් ටික, මේ තුන් භූමියේ තියෙන කුසල් ටික අරමුණු කරලා තමන් ගාව ආශ්‍රව උපදව ගන්න හෝ පවත්ව ගන්න පුළුවන්. එතකොට තුන් භූමියේ තියෙන විපාක ටික අරමුණු කරගෙන තමන් තුල ආශ්‍රව උපදව ගන්න හෝ නැත්තම් පවත්ව ගන්න පුළුවන්. එතකොට තුන් භූමියේ තියෙන ක්‍රියා ධර්ම අරගෙන මේවා ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. එතකොට ඒ වරිසා ආශ්‍රව උපදව ගන්න හෝ පවත්වා ගන්න පුළුවන්. එතකොට හැම රූපයක් දිහාම බලලා ආශ්‍රව උපදව ගන්න හෝ පවත්වා ගන්න පුළුවන්. ඔය කියපු තුන් භූමිය අනුවගේ කුසල් විපාක ක්‍රියා රූප ආශ්‍රව සහිත මනසකටයි හමු වෙන්නේ, ආශ්‍රවයන්ට යරමුණු වෙන්නේ. ඒ නිසා මේ ටිකට කිව්වා ආසවානං ආරම්මන භූත සාසව. ආසයට අරමුණු වෙන නිසා සාසව. තේසං අනාරම්මන අනාසව. එතකොට අනාසවයි කියලා කිව්වේ ඔවුන්ව අරමුණු නොවෙන නිසා අනාරම්ම මේ අනාසවයි කියලා කියනවා. දැන් අනාශ්‍රව මනසක ස්වභාවය තමයි මොකද්ද? රූපේ හම්බ වෙන්නේ. සතර භූමියනෝගියේ තුන් භූමියනෝගියේ කුසල ධර්ම හම්බ වෙන්නේ නැහැ ඒ මනසට. තුම් භූමිය අනුවගේ විපාක ධර්ම හම්බ වෙන්නේ නැහැ මනසට. තුම් භූමිය අනුවගේ ක්‍රියා ව්‍යාකෘතියන් හම්බ වෙන්නේ නැහැ මනසට. හැම රූපයක්ම හම්බ වෙන්නේ නැහැ මනසට. ඒකයි ඔවුන්ගේ අනාරම්මන භවතයි අනාසව කියලා කිව්වේ. තේසං අනාරම්මන. ඔවුන්ව අරමුණු වෙන්නේ නැති නිසා, අරමුණු වෙන්නේ නැති නිසා අනාසවයි කියලා කිව්වා. එතකොට තාවපතෙන් ගත්තාම ආශ්‍රයන්ගෙම අරමුණු කරන නිසා මේවා අරමුණු කරන්නේ ආශ්‍රයන්ගෙමයි ලෝකය. ඒ නිසාත් මේවට කිව්ව සාසවයි කියලා. එතකොට සාසවයි කියන වචනේ දකින්න මොකද්ද? ආශ්‍රයන් ඇතිවෙන්න හිතේසි නිසා. ආශ්‍රයන් උපදවා ගන්න පුළුවන්කම තියෙන නිසා. ආශ්‍රව යෙදෙන නිසා. එතකොට මෙතනදී මෙහෙම කාරණා. ආශ්‍රවයන්ට හිතේසි කියන වචනෙන් ගන්න බෑ අපිට. ඒකට හේතුව ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන ධර්මිය මිසක මේවා, ඒ කියන්නේ අපි දැන් මේ පරයයිද කතා කළ යුත්තේ ආශ්‍රව පැත්තෙන්, රූපේ පැත්තෙන් ආශ්‍රවයන්ට නෙමෙයි කතා කළ යුත්තේ. ඒ කියන්නේ ආශ්‍රවයට හිතයි කියන එක නෙමෙයි කතා කළ යුත්තේ. ආශ්‍රව පරයයන් කරනකොට ආශ්‍රවයන්ට අරමුණෙන් පැත්තෙන් කතා කළ යුතුයි. ආශ්‍රව නූපං ආශ්‍රව උපදවා ගන්න, උපං ආශ්‍රව වැඩි කර ගන්න පුළුවන් මේ රූපේ බලාගෙන. තේරෙනවද කියන්නේ? ඒ නිසා ආශ්‍රව යෙදෙන්න පුළුවන්. තමන්ගාව තියෙන මේ ආශ්‍රව කියන ස්වභාවය රූපේ අනුව යෙදෙන්න පුළුවන් කියන තැනකින් තමයි ඔන්න ඉතින් ආශ්‍රවයට හිතයි කියන එක ගත්තත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආශ්‍රවයට හිතයි කියන එකේදී ප්‍රශ්නේ තියෙන්නේ ඒ එතකොට අපි වස්තුව පැත්තෙන් මේ ටික කතා කරලා තියෙනවා. මේ වස්තු ටික උක්තයි ආශ්‍රවය අනුක්තයි වෙනවා. නමුත් මෙතෙන්දී ආශ්‍රවය උක්ත වෙන්නට ඕනේ. අර වස්තු ටික ආශ්‍රවය තියෙන වස්තු ටික අනුක්ත වෙන්නට ඕනේ. මොකද අපි කතා කරන පරියාය ආශ්‍රව නිසා. එහෙම දන්නේ මම කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට කතා කරන්න වෙන්නේ අපේ මනසේ තියෙන ගති ටිකකින් තමයි අපි කතාව පටන් ගත්තේ. කතමේ ධම්ම ආසවා කියලා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthya ආශ්‍රව, අවිද්‍ය ආශ්‍රව කියලා ඔන්න කෙනා කෙනාගේ මනස දිහා ඔටි යමු ඉන්නකො. අපි ගාව තියෙන ලෝභ ස්වභාවය, භව රාග ස්වභාවය, ditthi ස්වභාවය, අවිද්‍ය ස්වභාවය කියන ස්වභාව හතර. ඊට පස්සේ කතා කළා මේ ස්වභාව හතර අතහැරලා ආශ්‍රව නොවන ධර්මතා මොනවද කියලා. එතකොට කතා කරන්න උනා අපිට ඒ ආශ්‍රව කියපු ධර්ම අතහැරලා අනිත් අකුසල් කියපේවත් ආශ්‍රව නොවන දේවල්. සතර භූමියේම තියෙන කුසල් කිව්වහම උතන අපරියාපන්න මාර්ගඵල කියන ටිකක් තියෙනවා. මාර්ග ටිකක් තියෙනවා. සතර භූමියේම තියෙන කුසල් ගත්තහම මේවා ආශ්‍රව නෙවෙයි. සතර භූමියේම තියෙන විපාක කියනකොට අපරියාපන්න ඵල ටිකක් තෝකේ තියෙනවා. එතකොට මේවා ආශ්‍රව නෙවෙයි. තුන් භූමියේ ක්‍රියා ව්‍යාකෘත තියෙනවා මේවා ආශ්‍රව නෙවෙයි. ඊට පස්සේ හැම රූපයක්ම ආශ්‍රව නෙවෙයි. ඊට පස්සේ යම් අසංගත ස්වභාවයන් නිරෝධය තියෙන ආශ්‍රව නෙවෙයි කිව්වා. ඊට පස්සේ කතමේ ධම්ම සාසව මේ ආශ්‍රවයන්ට අරමුණු වෙන දේවල් මේවා මොනවද? ආශ්‍රව නොවන ගොඩේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන් දේවල්, ආශ්‍රවයන්ට හසු වෙන දේවල්, ආශ්‍රවයන්ගෙන් ආශ්‍රවයන් යෙදෙන දේවල්. යෙදෙනවා කියනකොට සම්ප්‍රයුක්ත භවකින් කතා කරන්න ඕනේ නැහැ. තව ඉදිරියේදී අපිට මේක කරනකොට හම්බ වෙයි. එතකොට මෙන්න මේ ආශ්‍රවයන්ට අරමුණු වෙන, ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න පුළුවන්, නෝපං ආශ්‍රවේ උපදවා ගන්න පුළුවන්, උපං ආශ්‍රවේ වැඩි කර ගන්න පුළුවන් යමක් දෙහා බලලද ඒ උ දේවල් මොනවද කියලා ඔන්න ඒ ටික කතා කළා. තුන් භූමියන් වගේ මේ ධර්මතාව ටික. එතකොට ඒ නිසා සාසවයි කියලා කිව්වා. කතමේ ධම්ම අනාසව. අර ආශ්‍රව නොවන ගොඩේ මේ ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේ නැති. ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්න බැරි. තේරෙන්නේ ආශ්‍රයෙන් අරමුණු කරන්න බැරි. ආශ්‍රයෙන්ට අරමුණු නොවන දේවල් මොනවද කිව්වහම චත්තාර මග්ග අපරියපන්න චත්තාරච සාමාන්‍ය බලන නිබ්බාන. ඒ කියන්නේ ආශ්‍රව සහිත මනසකින් කවදාවත් අරමුණු කරන්න බෑ. අරමුණු වෙන්නේ අසංකත ස්වභාවයේ. නිවන මාර්ගඵල කියන මේවා දැන් අපි එකමට කියමු. ඉඳගෙන හිටගෙන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන මේ හතර ඉරියව්ව දුක නැත ලෝකේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් තොරව කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නේ කියලා කිව්වොත් ඕකේ අර්ථය තක්ගල අරමුණු කරගන්න බලන්න. මේක වෙන්නේ කොහොමද කියලා හිතයි මිසක එහෙම එකක් නැහැ කියයි මිසක මේ ගතිය අල්ලගන්න පුළුවන් ඒද? එහෙම ඒවා තියෙනවද? ඔහොම ජීවත් වෙනවා කියලා එකක් කියන තැනකින් කියයි මිසක අරමුණු කරගන්න බෑ මෙයාට. මොකද තාම ආශ්‍රව සහිත මනසක් නිසා දැන් මෙයා අරමුණු ගන්නෙම දැන් බැරි වෙලා. කුසල් සිතක් ගැන කිව්වොත් තුන් භූමියේ අහවල් කුසලයේ ඇති කරගන්න වෙලාවෙදී කියලා ටග්ගල අරමුණු කරගන්න පුළුවන්. කොහොමතුම් භූමියනෝගේ යම් විපාකයක් ගැන කිව්වොත් අරමුණු කරගන්න පුළුවන්. එතකොට එහෙම අරමුණු වෙන නිසා යාට උපං ආශ්‍රය වැඩි කරගන්න නෝපං ආශ්‍රය උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් Taman කවදා හරි දවසක කරපු පෝසත කර්මයක් වේවා, දන් දීමක් වේවා, යම් කිසි කුසලයක් නැත්තම් රූපාවචර අරූපාවචර මාර්ගයක් වඩපේකක් වේවා අපෝ සිහි කරලා ඒක හැසිරෙන්න පුළුවන්. තණ්හාමාන දිට්ඨි වශයෙන් හිතන්න පුළුවන්. එතකොට විපාකයක් රූපයක් බලපේකක් වේවා, සද්දයක් අහපේකක් වේවා, එහෙම නැත්නම් ධ්‍යාන මට්ටමේ විපාක මට්ටමක ඇති සැපේ හෝ වේවා අරමුණු කරගෙන කෙනෙකුට ආශ්‍රව උපදවා ගන්න පුළුවන්. නමුත් අර මං කිව්වේ මාර්ගඵල මට්ටමේ දෙයක් අරමුණු කරගෙන පුළුවන් ද කෙනෙකුට ආශ්‍රව පුදවන්න බෑ. ඒ මට්ටම හරියට අරමුණු කරන්න ගියොත් මේ අනාශ්‍රව වෙනටක් ගාල. තේරෙනවද? ඒ නිසා කතමෙදම නොආසවා කියලා කිව්වා. ඒ නොආසවා කියලා කිව්ව නෑ අනාශ්‍රව. ආශ්‍රව ඉදෙන්නේ නැති, ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේ නැති කියන ස්වභාවය ට කිව්ව මොකද්ද? අනාසවා. ඒකට කියන්නේ සතර මාර්ග සතර ඵල කියලා. එතකොට
එතෙන්දි නිකන් අර කර්මකාරක වෙනවා වෙනස.
මොකද්ද?
කත්තුගේ බලේ නැති වෙලා යනවා අනාසෝය අරමුණු කරන.
මොකද මේක කියන්නේ මේ හම්බ වෙන මට වගේ අර අපි කිව්වේ දැන් අර වැගිරෙන දේවල් බහලන්න බැරි මොකේද කිව්වම ගෝණියට කූඩෙට මෙන්න මේකට නම් දාන්න බෑ කිව්වා. දැන් ගෝණිය කූඩේ ටින් එක බෝතලේ කෝප්පේ මේවා වැගිරෙන දේවල් නොවෙනේවා කිව්වා. වැගිරෙන දේවල් බහලන්න පුළුවන් මොකේද? කෝප්පෙට ටින් එකට බෝතලෙට පුළුවන් කිව්වා. ඒ වගේ තමයි සාසවයි කිව්වේ. එතකොට බහලන්න බැරි දේවල් මොනවද කියලා වගේ තමයි අනාසව ගෝණියට කූඩෙට දාන්න බෑ. හිටින්නේ. ඒ වගේ තමයි අනාසවයි කිව්වේ. ආශ්‍රව ධර්ම, නොආශ්‍රව ධර්ම, සාසව ධර්ම, අනාසව ධර්ම. එතකොට නොආශ්‍රව කියන ගොඩේ ආශ්‍රව යෙදෙන්න පුළුවන් දේවල්, ආශ්‍රව යෙදෙන්නේ නැති දේවල් කියන එක තමයි පෙන්වන්නේ. වැගිරෙන දේවල් වැගිරෙන්නේ නැති ගොඩේ බහල වැගිරෙන දේවල් දාන්න පුළුවන් ඒව මොනවද? බැරි ඒව මොනවද කියලා කිව්වා වගේ තමයි මේ සාසව නොආසව කියලා කිව්වේ. තේරණේ දෙකක්. එතකොට කතමේ ධම්මා ආසව සම්පයුක්ත. ඔන්න දැන් ආශ්‍රව සම්පයුක්ත ධර්මය කියන එකම පෙන්වනවා. දැන් ඔතනදී ධම්මාස සම්පූර්ණ මේ කිතාව ඉස්සරහට යනකොට අපිට හම්බ වෙයි බොහොම වටිනා කාරණා මේකෙදි. ඒ කියන්නේ ආසව විප්‍රයුක්ත සාසව කියන ආසව සම්පූර්ණ සාසව කියන කාරණා තියෙනවා. දැන් මෙතෙන්දී අහනවා කතමේ ධම්මා ආසව සම්පයුක්ත. ඊට පස්සේ දැන් ආශ්‍රව හා යෙදිලා තියෙන ධර්මය මොනවද මම කියලා අහනවා. කොහොමදට බලන්න ආශ්‍රව ධර්ම යෙදිලා තියෙන ධර්මය. එතකොට තේහි ධම්මේ යේ ධම්මා සම්පයුත්ත වේදනාකන්ද සංඤාකන්ද සංකාරකන්ද විඤ්ඤාණකන්ද මේ ධම්මා ආශ්‍රව සම්පයුත්ත. තේහි ධම්මේ කිව්වේ ඒ ආශ්‍රව කියලා කියපු ධර්මයන් යේ ධම්මා යම් ධර්මයක් එක්ක සම්පයුත්තන යෙදිලා නම් තියෙන්නේ. ආශ්‍රව ධර්ම යම් වේදනා සංඥා සංඛාර විඥානයක් එක්ක යෙදිලා නම් තියෙන්නේ. හරිද? එතකොට අන්නේ ආශ්‍රව ධර්ම එක්ක තියෙන අනිත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මතාව ටික දකින්ද ආශ්‍රව සම්පයුක්ත ධර්මයෝ කියලා. ආශ්‍රවයක යෙදිලා තියෙන ධර්මයෝ කියලා. එතකොට ඔකෙදි අකුසල ධම්ම ආශ්‍රව සම්පයුක්ත. එතකොට අර්ථකත කාණ්ඩේ පෙන්නනවා ද්වේ දෝමන සහගත චිත්තුප්පාද දෝමන සහගත සිද්දෙක උපදින කල්ලි එත්තුප්පන මෝහන් තපෙත්වා. එහි උපදින මෝහයත් තබල විචිකිච්ඡා සහගත උද්ජත සහගත මෝහයත් තබල අවශේෂ අකුසලං ඉමේ ධම්මා අස සම්ප්‍රයුක්තානි අකුසල ධර්ම දකින්න ඔක්කොම ආස සම්ප්‍රයුක්ත ධර්මය කියලා. එතකොට අවශේෂ අකුසලං කිව්වේ අපි අකුසල සිතක් කියලා කියනකොට ඒ සිතත් එක්ක තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ඔක්කොම ස්කන්ධ ටිකම අකුසල යන ගණිතය යනවනේ. තේරුණා නේද? එතකොට ආශ්‍රව ධර්ම ටික අතහැරලා ඒක තියෙන අකුසල් සිතුල තියෙන අනිත් ස්කන්ධය ගති ඔක්කොම ටික දකින්න ආශ්‍රව සම්පයුත්ත ධර්මයේ හැටියට කියලා මතක් කළා. එතකොට ආශ්‍රව යෙදිලම තියෙන ධර්මයේ හැටියට හම්බ වෙන්නේ අකුසල් සිත්වල විතරයි කියන එක කිව්වම ඒකෙන්. ඒ කියන්නේ ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්ම ආශ්‍රයන් එක එකට යෙදිලම තියෙන ගතිය තියෙන්නේ. ආශ්‍රවහ සම්ප්‍රයුක්තකම තියෙන අකුසල් සිත් ටිකේ විතරයි. ඒකෙදිද අකුසල් උනාට දෝමනස් සිතේ ඇති වෙන මෝහයත් උද්දච්ච සහගත විචිකිච්ඡා සහගත සිත්වල ඇති වෙන මෝහයත් ආශ්‍රව සම්ප්‍රයුක්ත ධර්මයක් කියලා ගන්න එපා කියලාත් මතක් කළා මෙතෙන්දි. ඒරා නේද කියන්නේ.
ඒකේ ඇයි සයින්ස්?
ඒක හේතු නොවන නිසා. එතකොට
යව කියන්නේ මොකයි කියන්නේ දෙක මේකයි.
මොකද්ද?
ඒක කාමාශ්‍රව වල බවස් අවිද්‍යාශ්‍රවයකට හසු වෙන්නේ නැහැ. මොකද විචිකිච්ඡාව කියන්නේ ඒක ස්ථිර බවක් නෑ. ඒ කාමාශ්‍රවයෙන්ද බවස්යෙන්ද
කියන්නේ. එතකොට එකේ කතමේ ධම්මා ආශ්‍රවචේව සාසව. එතකොට කුමන ධර්මයක්ද ආශ්‍රවද වෙන සාස්වද වෙන ධර්මය මොනවද? තේයේ වාසව ආශ්‍රවචේව සාසව. ඒ ආශ්‍රවම ආශ්‍රවද වෙනව සාස්වද වෙනව. ඒ කියන්නේ කාමාශ්‍රවය ගන්නට කාමාශ්‍රවය ආශ්‍රයයක් වෙනවා. කාමාශ්‍රය ආශ්‍රයයක් වෙනවා. එතකොට ඒ කාමාශ්‍රයේ අවිද්‍යාශ්‍රයේ දිට්ඨාශ්‍රයේ භවආශ්‍රයේ සමගයින. එතකොට මේ ආශ්‍රවයට කියන්නේ වෙනවා ආශ්‍රවද වෙනවා සාස්රවද වෙනවා. ඒ කියන්නේ ආශ්‍රවද වෙනවා ආශ්‍රව සහිතද වෙනවා. මේ ආශ්‍රව සමගද වෙනවා කියන එක කියන්න වෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපිට ඕක ගන්න බැරි එකයි මේක ආශ්‍රයද්ද වෙනවා අනිත් ආශ්‍රයෙන්ට අරමුණුද වෙනවා කියලා ගන්න බෑ. ඒ කියන්නේ දැන් අවිද්‍යා ආශ්‍රවය ඕනනම් කාමාශ්‍රය ආශ්‍රය කරන්න පුළුවන් අවිද්‍යා ආශ්‍රය සමග තියෙන්න පුළුවන්. අවිද්‍යා ආශ්‍රවේ කාමාශ්‍රය ආශ්‍රය වෙනවා අවිද්‍යා ආශ්‍රයයට අරමුණු වෙනවා කියලා අපිට ගන්න බෑ. තේරෙනවද? දැන් ඒකට සාසව කියන වචනේ මේකේ එන්නේ ආශ්‍රවද වෙනවා ආශ්‍රව සමගද වෙනවා සහිතද වෙනවා කියන අදහසක් එන්නේ. තේරෙනවා කියන්නේ. එතකොට ඒකයි මම අර මුලින්දම කිව්වා ආශ්‍රවපරියය සාස්ත්‍රය කියන වචනේදී. ඔකේ දැන් මෙහෙම ගන්න පුළුවන්. දැන් උපාදානීය වගේ ධර්මයක් ගත්තාම කෙලින්ම උපාදානෙට හිතයි කියන අදහස එනවා බොහෝ දුරට. ඕගනීය යෝගනීය ගන්තනීය කියලා කියන අපි ආදරණීය කියලා ආදරයට හිතයි කියන වගේ. එතකොට නමුත් යම් ධර්මතා තියෙනවා. දැන් අපි කියමු අනුසය කියන එක ගන්නකො. අනුසය ධර්ම අපි කරන්න ගියොත් කතමේ තම අනුසය කියලා කිව්වොත් අනුසය හත විස්තර කරන්න කතමේ ධර්ම නෝ අනුසය කියලා අනුසය නෝන ධර්මතා මොනවද කියලා විස්තර කරන්න ගියොත් ඊට පස්සේ කතමේ ධර්ම සානුසය අනුසය සහිත ධර්මයේ මොනවද කියලා කියන්න ගියොත් තුම්බුම යනවා. එතකොට අනුශේත හිත වෙනවා කියලා ගන්න බෑ. දැන් සානුශේය කියන වගේ තැන්වලදී වචන හිතේ කියලා හිතේසිය කියලා ගන්න බෑ. දැන් හේතු කියනකොට කතමේ ධම්ම හේතු. කතමේ ධම්ම න හේතු. කතමේ ධම්ම සහේතු. සහේතු කියනකොට හේතු වලට අරමුණව නෙමෙයි හේතු යෙදිලා තියෙන සහේතුක කියන වගේ තැන්. ඒ හේතු කියන වචනේ හේතු වලට අරමුණු වෙනවා කියලා අපි ගත්තොත් ඒක වැරදි අදහස. හේතු ධර්මය කිව්වා නො හේතු කිව්වා සහේතු කියලා කිව්වහම හේතු සහිත ධර්මය කියන අදහස එනවා. එතකොට අහේතුක ධර්මය ගාවට. ඒ පරියාම තමයි ආශ්‍රව ධර්ම ආශ්‍රව නොවන ධර්ම සාස්ව ධර්ම කිව්වහම අර ආශ්‍රව සහිත ධර්ම. ඊට පස්සේ අහේතුක ධර්ම කිව්වොත් නොහේතු කිව්වොදේ තමයි. ඒකදී මම අදහස් කරන්නේ යම් පරිහයන් තියනවා. දැන් උතෙන්දී සංයෝජන ධර්ම කරන්න ගිය සංයෝජනීය කියන වචනේ අපි සංයෝජන සහිතයි කියලා ගත්තොත් වැරදිනවා. සංයෝජනෙට හිතයි. මොකද මේකේ තියෙනවා ක්ලේශ මූල ක්ලේශ කියලා. දැන් ආශ්‍රව අනුසය වගේ දේවල් ස්කන්ධය ඇති කරන පැත්තෙම ඇති කරන ධර්මයි කියලා මම කියන්නේ. ඒකයි දැන් රූපය වගේ දේවල් අනුසය ආශ්‍රව කියලා ධර්මතා ස්කන්ධය ඇති කරන පැත්තට යදිලා නම් තියෙන්නේ. ඒකට කියන්න වෙන්නේ සහිත සහ රහිත කියන අදහසකින්. ඒකේ සහිත බව සමහර විට සම්ප්‍රයුක්ත න්‍යායෙන් නොවෙන්න පුළුවන් විප්‍රයුක්තවත් වෙන්න පුළුවන්. මම කියන වචන තේරෙනවද දැන්? ඒකේදී මට ඒකේදී කිසි ගැටලුවක් නැහැ. අපිට ගත්ත හැකි මම කියන්නේ සාසවයි කියන වචනේ වුණත් සීවණු එකක් නැහැ මට වෙනස් කරන්න. ඒ කියන්නේ ආශ්‍රවන්ට අරමුණු වෙන කියන එක ගන්න පුළුවන්. නමුත් මේක කොච්චර දුරට දහමට එකඟද කියන කාරණාව ඊට පස්සේ බැලිය යුතුයි කියන අදහස මම කියන්නේ. දැන් මෙතනදී ආසවාචේව සාසවා කියන වචනෙන් ගත්තොත් අපි ආශ්‍රවද වෙන සාස්වද වෙන ධර්මයක් ගැන කතා කරන්න ගියාම අපිට වෙනවා මොකද්ද? තේව ආසව ආසවාචේව සාසව. එතකොට අපි කියමු අර දියරගොඩේ දියරයක් දවෙන දියර සමගද වෙන ධර්ම මොනවද කියලා අහුවා. පොල් තෙල් ටික දියරයක් භූමි තෙල් එක කවලම් වෙලා තියෙනවා කිව්වම් භූමි තෙල් එක දාලා තියෙනවා. එතකොට මේ දියරයට කියන්න වෙනවා දියරයක් දවෙනවා දියර සමගද වෙනවා. දියරයන්ට අරමුණු වෙනවා කියලා කියන්නේ ඒක හේදෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ආශ්‍රවයක් දවෙනවා ආශ්‍රව සමගද වෙනවා. ඒක සාස්වද වෙනවා. කියන ආශ්‍රව සහිතද වෙනවා නැත්නම් තව ආශ්‍රය සමග යුක්තයි කියන අදහස තමයි සාස්ත්‍රවද වෙනවා කියන අදහස. අවිද්‍යා ආශ්‍රය ආශ්‍රය ඒක සමහරවිට කාමාශ්‍රය භවආශ්‍රය දිඨාශ්‍රය කියන තව ආශ්‍රව සමග වෙන්න පුළුවන්. එතකොට මේ අවිද්‍යා ආශ්‍රයට කියන්නේ වෙන ආශ්‍රවචේව සාස්ව ආශ්‍රය දුවේ ආශ්‍රව සමග දුවේ ආශ්‍රව සහිත ධර්මයක්ද වේ කියන එක කියන්න වෙනවා. ඊට පස්සේ කතමේ ධම්ම ආශ්‍රව විප්‍රයුක්ත. එතකොට ආශ්‍රව විප්‍රයුක්ත ධර්ම කියලා කියන්නේ ආශ්‍රව ඉස්සලා කතා කළ සම්ප්‍රයුක්ත ධර්ම කෙලින්ම ආශ්‍රව කියන එක යෙදෙනම ධර්ම මොනවද? එතකොට දැන් මෙතෙන්දී ඊට පස්සේ ආශ්‍රවද වෙන සාස්වද වෙන ආශ්‍රවද වෙනවා ආශ්‍රව සමගද වෙනවා කියලා කතා කරා. දැන් කියනවා කෙලින්ම ඊට පස්සේ පෙන්වනවා ආශ්‍රව විප්‍රයුත් ආශ්‍රව යෙදিলা නැති ධර්ම මොනවද? අර හේතු ධර්ම කියලා කිව්වා වගේ ආශ්‍රව යෙදෙන්නේ නැති යෙදিলা නැති. හරිද? දැන් අනාශ්‍රව බව වෙනම එකක්. ආශ්‍රව නොයෙදෙන බව වෙනම එකක්. තේරුණාද? එතකොට ද්වේෂ දෝමනස් සහගතේසු චිත්තුප්පාදේසු උපන්න මොහන් මෝහෝ විචිකිච්ඡා සහගත මෝහෝ උද්දච්ච සහගත මෝහෝ චතුසු භූමිසු කුසලං චතුසු භූමිසු විපාකෝ තීසු භූමිසු ක්‍රියාව්‍යකතං රූපංච නිබ්බානච මේ ධම්ම ආසෝ විප්‍රුත්ත. එතකොට මෙන්න මේ ධර්මයේ ආසෝ යෙදිලා නැහැ. සතර භූමියෙම තියෙන කුසලයක් තියෙනවා නම් ඒ කියන්නේ අකුසල් වලින් අකුසල් තමයි අකුසල් වුණාට දෝමනස් සහගත චිත්තයේ ඇති වෙන මෝහය විචිකිච්ඡා සහගත මෝහය උද්දච්ච සහගත මෝහය සතර භූමියේම තියෙන කුසල් වල සතර භූමියේ තියෙන විපාක වල තුන් භූමියේ තියෙන ක්‍රියා වල හැම රූපයකම නිවන කියන මේවේ ආශ්‍රය යෙදිලා නැහැ. දැන් මේ අනාශ්‍රව බවක් හෝ සාශ්‍රව බවක් ගැන නෙමෙයි කියන්නේ යෙදිලා තියෙනවද නැද්ද කියන එක. තේරෙන්නේ? එතකොට මේ ඒ කිව්වේ අර සම්ප්‍රයුක්තනාය ඒ ස්කන්ධ ටික එක්ක තියනවා නෙමෙයි කියන කාරණාව. දැන් අකුසල් සිත් වල විතරයි සම්ප්‍රයුක්ත ආස්ව සම්ප්‍රයුක්ත බව යෙදිලම තියෙන බව තියෙනවා. මේ වෙයි යෙදිලා නැහැ කියන එක පෙන්වුවා. ඊට පස්සේ කතුමේ ධම්ම ආසවාචේව කතුමේ ධම්ම ආසවාචේව සාසවා කියලා කියේකම සතියේකම තමයි කතුමේ ධම්ම ආසවාචේව සාසවා කතුමේ ධම්ම ආසවාචේව සාසවා තේජේව ආසවා ආසවාචේව සාසවා ඊට පස්සේ කතුමේ ධම්ම ආසවාචේව සාසවාචේව නොආසවා කුමන ධර්මයක්ද හැබැයි සාසවයි ආශ්‍රව නොවෙන්නේ කුමන ධර්මයක් සාසවද ආශ්‍රව නොවෙනවද කුමන ධර්මයක් මේ ආශ්‍රව කියන්නේ දියර જાති මේ නොවෙනවද කියලා අහනවා වගේ ඈ සාසවචිය නොආසව කුමන ධර්මයක් බෝතල් ටින් වෙනවද දියර නොවෙනවද කියලා හුව වගේ තමයි ඒක. ඒ කියන්නේ එතකොට ආසව කියන ටික අතහැරලා ඉතුරු අකුසල් ටිකත් තුන් භූමියේ තියෙන කුසල් තුන් භූමියේ තියෙන විපාක තුන් භූමියේ තියෙන ක්‍රියා හැම රූපයක්ම කියන මෙන්න මේ ටික සාසවයි ආසව නෙමෙයි. තේරෙන්නේ මේවා සාසවයි ආශ්‍රව නෙමෙයි අර ටින් එක බෝතලේ කෝප්පේ ආශ්‍රව යෙදিলা තියෙනව නමුත් ආශ්‍රව නෙමෙයි මේ විදියට જાති යෙදিলা තියෙනවා නමුත් දියර නොවන දේ මොනවද දිය අර මේක ඇහුවේ ආශ්‍රව සාසවයි නමුත් ආශ්‍රව නොවන දේවල් මොනවද කියලා යහන්නේ සාසවයි නමුත් ආශ්‍රව නෙමෙයි දැන් දියර සහිතයි නම් දියර නොවන දේවල් මොකද ටින් එක බෝතලේ කෝප්පේ දියර සහිත වුණාට දියර නෙමෙයි තේරෙන්නේ එතකොට සාසවයි ආසව නෙමෙයි ඊට පස්සේ අනාසව ධම්මන වත්තබ ආසවාචේව සාසවාති සාසවාචේව නොආසවාති අනාසව ධර්මයන්ට කියන්නේ එපා මේක ආශ්‍රවයක් ආශ්‍රවයක්ද වෙන ශාස්ත්‍රය ආශ්‍රව සමගද වෙන ධර්මයක් කියලාත් කියන්න එපා. නමුත් ශාස්ත්‍රවයි මේක අනාශ්‍රව නැහැ කියලා කියන්නත් එපා. එසේ නොකිය යුතුයි මොකද අනාශ්‍රව ධර්මයන්ට. ඊට පස්සේ කතමේ ධම්මා ආසවාචේව ආසව සම්ප්‍රයුක්ත. ආශ්‍රවද වෙන ආශ්‍රව සම්ප්‍රයුක්තද වෙන ධර්මය මොනවද? යත් දේතය ආසව ඒකතු උපජ්ජන්ති මේ ධම්ම ආසවාචේව ආසව සම්ප්‍රයුක්ත. ඔන්න දැන් මෙතනදී සම්ප්‍රයුක්ත ණයකින් පෙන්නනවා. කතමේ ධම්ම ආසවායේව ආසව සම්ප්‍රයුක්ත. ඒ ආශ්‍රවම කාම ආශ්‍රව භව ආශ්‍රව මේ ආශ්‍රවයේම ආශ්‍රව සමග යෙදিলা තියෙනවා. ආශ්‍රව සමග යෙදিলা තියෙනවා. ඒ නිසා ආශ්‍රවද වෙනවා ආශ්‍රවයක යෙදিলাද වෙනවා කියලා කියන්න වෙනවා. අවිද්‍ය ආශ්‍රය ආශ්‍රය කාම ආශ්‍රයක යෙදিলা තියෙනවා. ඒ නිසා ආශ්‍රයද වෙනවා ආශ්‍රව සම්ප්‍රයුක්තද වෙනවා. ඉස්සෙල්ලා ආශ්‍රයද වෙනවා ආශ්‍රය සමගද වෙනවා. එකම අර්ථය පෙන්වන්න මෙතන. එතකොට කතමේ ධම්මා ආශ්‍රව ආශ්‍රව සම්ප්‍රයුක්තා චේව නොචාසව. එතකොට කුමන ධර්මයක් ආශ්‍රව සම්ප්‍රයුක්තද ආශ්‍රවන වේද? තපෙත්ව ආශ්‍රවේ ආශ්‍රව ධර්ම අර ඉස්සල කිව්ව අර්ථෙමයි. ඒ කියන්නේ ආශ්‍රවහ යෙදিলা තියෙන නමුත් ආශ්‍රව නොවන ටික මොනවද කියලා අහුවාම අර අපි කිව්වේ ගිතෙල් පොල් තෙල් වගේ දේවල් ටින් එක බෝතලේ එක යෙදিলা තියෙනවා. නමුත් ටින් එක බෝතලේ කියලා කියන්නේ දියර නෙමෙයි. යෙදিলা තියෙන දියර නොවන දේවල් මොනවද? දියර එක යෙදিলা තියෙනවා නමුත් දියර නොවන දේවල්. ඒකයි දැන් ආශ්‍රව සම්පයුක්ත. නමුත් නොආශ්‍රව. ආශ්‍රව නෙවෙයි. ආශ්‍රවයක යෙදিলা තියෙනවා ආශ්‍රව නෙවෙයි කියන දේවල්. අර ඉස්සෙල්ලාම කතා කළේ ආශ්‍රව අකුසල ගැන කතා කළේ ආශ්‍රව සම්පයුත්තයි සාසවයි කියන එක ඉස්සෙල්ලා. මේකෙදි ආශ්‍රව විපුත ධම්ම ආශ්‍රවයන් හා යෙදු නොයෙදුණු ධර්ම නොකිය යුතුයි. ආශ්‍රවයක්ද වෙනවා ආශ්‍රව සමග යෙදිලාද වෙනවා කියලා කියන්න එපා. එතකොට ආශ්‍රව යෙදෙන්නේ නැහැ, නමුත් අනාශ්‍රවයි කියලා කියන්නත් එපා. කතමේ ධම්මා ආශ්‍රව විපුත සාසව. එතකොට ආශ්‍රව ධර්ම නොයෙදි සාස්ත්‍රය කියලා තියෙන ධර්ම මොනවද? ආශ්‍රව ධර්ම නොයෙදි සාස්ත්‍රය තියෙන. දියර වර්ග තාම දාලත් නැතුව දියර වර්ග බහලන්න පුළුවන් දේවල් මොනවද? එතකොට ඔකෙදි මම කියන්නේ දැන් මෙන්න මේ පරියදි දැන් ආශ්‍රව සමග යෙදිලා නැතුව සාස්ත්‍රය වෙන්න පුළුවන් දේවල් අර උද්දච්ච සහගත විචිකිච්ඡා සහගත මෝහය තුන් භූමිය අනුවගේ කුසල් තුන් භූමිය අනුවගේ විපාක තුන් භූමිය අනුවගේ ක්‍රියා හැම රූපයක්ම ගත්තාම මේවා ආසව විප්‍රයුක්තයි. ආසව යෙදෙන්නේ නැහැ. හැබැයි සාසවයි. ආසව ඒ සිත් වල යෙදිලා නැහැ. නමුත් ආසව කියන එක ආසව විප්‍රයුක්තයි. ඒ සිතුල යෙදිලා නැහැ. නමුත් ආශ්‍රව කියන එක මේ ඇති කරගන්න පුළුවන්. ආශ්‍රවයන්ට අරමුණු කරන්න පුළුවන්. ආශ්‍රවයන්ට හසු කරගන්න පුළුවන්. ඕකෙදි මම කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ළඟට කෙනෙක් ගිහලා බුදුරජාණන් වහන්සේ දැක්කලා බලලා බණ අහලා සද්ධාව ඇති කරගන්න ධම අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් බුදුරජාණන් වහන්සේව නොදැකම සද්ධාව ඇති කළ බණ අහලා මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට මේ ධර්මයන් යෙදිලම සාස්ත්‍රව වෙන්න පුළුවන්. කෙනෙකුට මේ ධර්මයේ නොයෙදි සාස්ත්‍රව වෙන්න පුළුවන්. දැන් හැම කුසලයක්ම ගන්න කුසලයේ කියන සිතේ ආශ්‍රව ධර්ම නැහැ. දැන් අකුසල සිතක් ගන්න අකුසල සිත අකුසලයේ කියන එක යෙදිලම ආශ්‍රය කියන එක යෙදිලම ඒ තින ස්කන්ධ ටික සාස්ත්‍ර වෙලා. ඒ කියන්නේ ආශ්‍රව සම්පයුක්තවම සාස්ත්‍ර වෙලා. තේරෙන්නේ? දැන් කුසලයේ වගේ එකක් ගන්න ඒ සිතේ ආශ්‍රවයේ යෙදිලා නැහැ. ආශ්‍රවය නොයෙදි සාස්ත්‍ර වෙලා. ආශ්‍රවය මෙතන නූපං ආශ්‍රවය උපදවා ගන්න උපං ආශ්‍රවය වැඩි දියුණු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ආශ්‍රවය නොයෙදි. ඒ සිතේ යෙදෙන්නේ නැහැ. ඒ චිත්තචෛසිකවල යෙදිලා නැතුවම. තේරුණාද? එතකොට ආශ්‍රව විප්‍රයුක්ත සාස්ත්‍ර. ඒ කිව්වේ ඒ දැන් සතර භූමියේ කුසල් වල ආශ්‍රය යෙදිලා තියෙන එකකට අපි ආශ්‍රය ඇති කරගන්නව නෙමෙයි. ඈ තුම් භූමියේ තියෙන කුසලයකට තුම් භූමියේ තියෙන ක්‍රියා ඒව ආශ්‍රය යෙදිලා නැහැ. ශාස්ත්‍රවයි. එතකොට ආශ්‍රය යෙදිලා නැතුව ශාස්ත්‍රවල ආශ්‍රය ඇති කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට කතමේ ධම්ම ආශ්‍රව විපූත අනාශව. ආශ්‍රව යෙදෙන්නේ නැහැ. ආශ්‍රව ඇති කරගන්න පුළුවන් කමකුත් නැති ධර්මය මොනවද? සතර මාර්ග සතර ඵල. එතකොට ආශ්‍රවයන් හැම වෙලාවෙම අපිට ආශ්‍රව ධර්මයන් ඇති කරගන්න බැරි ටික තමයි මොකද සතර මාර්ග සතර ඵල නිවන කියන ටික අරමුණු කළ ආශ්‍රව උපදවා ගන්න උපං ආශ්‍රවය වැඩි කරගන්න එම පුළුවන් කමක් නැති නිසා ආශ්‍රව මේ සිතේ යෙදිලත් නැහැ. ඈ මේ ශාස්ත්‍රය විලත් නැහැ. මේ ආශ්‍රවය ගින් අරමුණු කරන්න පුළුවන් කමකුත් නැහැ. ආශ්‍රව යෙදෙන්නේත් නැහැ. ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේත් නැහැ. ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේත් නැහැ. තාපතෙන්ගත්තු මේ ආශ්‍රවයන්ට හිතත් නැහැ. ආශ්‍රවයන්ට ඔය සාසවය කියන වචනේ ආශ්‍රයන්ගෙන් අරමුණු කරනවා කියලා ගත්තත් කමක් නැහැ. ආශ්‍රයන්ට හිතයි කියන එකෙන් ගත්තත් කමක් නැහැ. එතකොට අපි දත යුතු රූපපතර නැතුව මේ හිත පැත්තට ගත යුතුයි. දැන් හිතේ තියෙන ආශ්‍රව නූපං ආශ්‍රව ඇති කළ උපං ආශ්‍රව වැඩි කරන්න හිතේ ඉසි නිසා ආශ්‍රවයට හිතයි. එතකොට ආශ්‍රව සහිත මනසකට හම්බ වෙන නිසා සාසෝය ආශ්‍රව සහිතයි. ආශ්‍රව සහිතයි කියන වචනේ හදිස්සිය කිව්වත් කියලා තින්නේ මේ ටිකමයි කියන එක දකින්ද. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා රූපේ කියන එකේ ආශ්‍රවය දෙන්නේ නැහැ කියන එක. ආශ්‍රව සහිත මනසකටයි මෙහෙම හම්බ වෙන්නේ කියන අදහසිනුයි ආශ්‍රව සහිතයි කියන වචනය කිව්වනම් කිව්වේ. තේරෙනවද කියන්නේ? දැන් ආශ්‍රව සහිතයි කියන එකෙන් කියන්නේ වස්තු ආශ්‍රව තියනවා කියන අදහස නෙමෙයි.
කියන ආසවන ආරම්මන භූත ආසවනම් කියනකොට
ඔව් ආශ්‍රවයන්ට කියන එක කියන්නේ ආශ්‍රවයන්ට අරමුණු වෙන නිසා. දැන් රූපය ගැන පෙන්නනවා ආශ්‍රවයන්ගෙන්මයි රූපය අරමුණු කරන්නේ. රූපේ අරමුණු වෙන්නෙම නැහැ කියන අනාශ්‍රව මනසකට. එතකොට යම් ආශ්‍රවයක් දුරු නොවුණු නිසා ඒ ආශ්‍රව ගතියෙන්මයි රූපය කියන කර්මු කරන්නේ. ලෝකයට රූපයකින් සැප දුක් විඳින්න පුළුවන්කම තියෙන යම් ආශ්‍රවයක් නිසාමයි. එතකොට මේ රූපයට කියන කෙලෙම සාසවයි. තනි වචනෙන් කිය හැකි. එතකොට සාසවයි කියන වචනෙන් ගන්නද මොකද්ද ආශ්‍රයයන්ට අරමුණු වෙන්නේ? ඈ
සහිතයි.
සහිතයි කියලා ගත්තත් කමන්නේ. සහිතයි කියනකොට එක කාරණාවක් තමන් හොඳට තේරුම් ගන්නට ඕනේ. ඒ වස්තු ආශ්‍රය තියනොයි කියන අදහසකින් සහිතයි කියලා කිව්වොත් වැරදි. එහෙම වුණොත් රූපේ නැහැ හේතුනේ.
හේතු නැහැ මිදෙන්න බැහැ.
ඒක තමයි. එතකොට ආශ්‍රය සහිතයි කියලා කියන්නේ ආශ්‍රය සහිත මනසකටයි මෙහෙම මට්ටම හම්බ වෙන්නේ කියන දැක්ම තියාගන්න. ආශ්‍රව සහිතයි කියන හැම තැනකදීම කියන්නේ එහෙම අදහසකින් කියන එකත් මතක තියාගන්න. එතකොට ඒකයි ආශ්‍රවෙන්ට හිතයිසි කියලා කිව්වත් ප්‍රශ්නයක් නෑ. මේ කාරණා දෙක දෙපැත්තට කිව්වා. වස්තුවෙන් ආශ්‍රවෙන්ට කිව්වා, ආශ්‍රවයෙන් වස්තුවට කිව්වා. එතකොට දෙකේම අන්තිමට කියලා තියෙන්නේ ආශ්‍රව ගැනයි කියන කාරණාව මතක තියෙන්න ඕනේ. මේ රූපාදී අරමුණු බලාගෙන කවදාවත් අනාශ්‍රව මට්ටමක් උපදවා ගන්න බෑ කියනවා. අනාශ්‍රව මට්ටමක් උපදවා ගන්න බෑ. එයා හිතේසි කාටද? මේවා හිත කාටද? ආශ්‍රව වලට. උපං ආශ්‍රව වැඩි කරන්ඩ නූපං ආශ්‍රව නූපදවන්නමයි රූපේ හිත. රූපේ කියන එක කවදාවත්ම අනාශ්‍රව මට්ටමකට අනාශ්‍රව මට්ටමක් උපදවා ගන්න හිත නෑමයි කියන එක කියනවා. කියන්නේ රූපය කියන එක ආශ්‍රවයන් ඇති කරගන්න හිතයි කියන අදහසකින් අපි කතා කරනවා නම් සාතවයි කියන එක මෙයා මේ රූපයේ හිත හිතේසි මොකේද ආශ්‍රව ඇති කරගන්න ඇති කරවන්නමයි නූපං ආශ්‍රව ඇති කරන්නමයි උපං ආශ්‍රව වඩන්නමයි මෙයා හිතේසි. මෙයා කවදාවත් හිතේසි නෑ. මෙයා උදව් වෙන්නේ නෑ අනාශ්‍රව බව ඇති කරගන්න. අනාශ්‍රව බව ඇතිකරන්නම වෙන්නේ මෙයාගේ නොපැවැත්මට. බලලා මේ කානිත්‍යයි දුකයි කැඩෙනවා බිඳෙනවා පළුදු වෙනවා කියලා ඔයාට ප්‍රතිවිරුද්ධවම ඔයාගේ නැති පැත්තටම හිතලා තමයි අනාශ්‍රව වෙන්නේ මිසක එයාට එයාගේ පැත්ත බලලා හොඳයි කියලා බලලා නැත්තම් ඒ රූපේම අසුරු කරන මට්ටමක ඉඳගෙන ඒක පිළිගන්න මට්ටමක ඉඳගෙන අනාශ්‍රව වෙන්න බෑ. මොකද මෙයා හිතේසි ආශ්‍රව වලට නම් දේරන්ද සාසය කියනක ආශ්‍රව වලට නම් මෙයාගෙන් ආය බලාපොරොත්තු වෙන්න බෑ. මෙයා උදව් වෙන්නේ අපේ හතුරට නම් ආය එයාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අපිට උපකාරය. එහෙනම් හතුරට උදව් කරන එයාගේ නැතිකමම මට උදව්වක් වෙලා තියෙනවා මිසක. දේරන්ද එතකොට ආශ්‍රව වලට හිතයි කියලා ගත්තත් ප්‍රශ්නයක් නෑ. එහෙම ගත්තත් අර්ථයෙන් ආපහු මේ පැත්තටමයි. මොකද ආශ්‍රවට හිතයි කියන එක කවදාවත් පරිහරණය කළ තීරමක් නෑ. එයාගෙන් කිසිම වෙලාවක අනාශ්‍රව මගකටවත් අනාශ්‍රව පැවැත්මකටවත් අනාශ්‍රව දහමකටවත් කිසිම වෙලාවක උදව්වක් වෙන්නේ නැහැමයි. ඒ මට්ටම ඇසුරු කරනවා නම් ඒ මට්ටම පිළිගන්නවා නම් ඒ මට්ටම පරිහරණය කරනවා නම් නූපං ආශ්‍රව වැඩි උපං ආශ්‍රව නූපං ආශ්‍රව උපදී උපං ආශ්‍රව වැඩි එච්චරයි. යම් වෙලාවකදී ආශ්‍රව ධර්ම නූපං ආශ්‍රය නූපදින උපං ආශ්‍රය දුරු කරනවා කියන කාරණාව වෙන්න නම් ආශ්‍රවෙන්ට හිතයි කියන කෙනා ඉන්නොත් එයා නසන්න ඕනේ නසන පැත්තටම එයාගේ දොස් සිතන පැත්තටම හිතුවොත් තමයි මිසක අනාශ්‍රව වෙන්නේ. එයාව පිළි අරගන්නවා එයාව එයා එක්ක සතුටු වෙනවා නැත්නම් එයා වැසුරු කරනවා කියන මට්ටමින් හොඳ කෙනෙක් වෙන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ ආශ්‍රවෙන්ට හිතයි කියන එකක් ගත්තාම මේ ආශ්‍රව සහිතයි කියන ගණිත මෙනෝ වැඩි කරන්න. ඒ නිසා ආශ්‍රව සහිතයි කිව්වත් කමන්නේ යදිලා කිව්වත් කමන්නේ ආශ්‍රවට හිතයි කිව්වත් කමන්නේ ආශ්‍රවට හිතයි කියන මට්ටම ගත්තොත් අපි තව අපිට කෙලෙස් ඇති කර කෙලෙස් නැති කරන මඟ උපදවා ගන්න තව පහසුයි සමහර විට. ආශ්‍රව සහිතයි කියන වචනයට වඩා භයානකයි දුස් සහිතයි ආශ්‍රවට හිතයි කියන වචන. මොකද ආශ්‍රව සහිතයි කිව්වොත් සමහර විටක ඒකේ යදිලා මෙයා හිතයි කියනකොට එයාගෙන් බේරෙන්න බෑ. එයා හැම වෙලාවෙම උදව් දීලා තියෙන්නේ වැරදි පැත්තටම. එතකොට මෙයා ආශ්‍රවවලට හිතයි නමුත් ආශ්‍රව එහෙම නැහැ කියලා නොකිය යුතුයි. ඒ කියන්නේ ඒකනේ යට එකෙන් තියනවා ආශ්‍රව විපූත දමන වත්තබ්බා නොකිය යුතුයි ආශ්‍රවචේව ආශ්‍රව සම්පයුත්ත ආශ්‍රව සම්පූර්ණ චේව නොආසෝද ඒක නෙමෙයි මේ කිනක කාරණාව ආස සම්පූර්ණ ධම්ම නවත්ත පාස සම්පූර්ණ ආස විපූර්ණ සාසව එතකොට මෙතෙන්දි හොඳට මතක තියාගන්නට ඕනේ මේ ආශ්‍රව ධර්ම ටික කරලා බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ධර්ම නොවන දේවල් ටික පෙන්නලා ඒ ආශ්‍රව නොවන ගොඩෙන් මේ ආශ්‍රව යෙදෙන්න පුළුවන් නැත්නම් මේ ආශ්‍රවයන්ට අරමුණු වෙන නැත්නම් මේ ආශ්‍රවයන්ට හිත දේවල් මොනවද කියලා නොවන ගොඩේ පෙන්නවා. පෙන්නලා මේ ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේ නැති ආශ්‍රවයන්ගේ අරමුණු කරන්න බැරි ආශ්‍රවයන්ට හිතේසි නැති ආශ්‍රව නොයෙදෙන දේවල් ටික පෙන්නවා අනාසවයි කියලා. තේරණේ ඊට පස්සේ ආශ්‍රව සම්පයුක්ත ආසාසවා කියලා පෙන්නවා. ආශ්‍රව කියන ටික යෙදිලා තියෙනවා යෙදීම නිසා ආශ්‍රව වෙනවා. ආශ්‍රව යෙදිලම ආශ්‍රව යෙදිලම ආශ්‍රවයන්ට හිත දේවල් මොනවද කිව්වහම ඒ ආශ්‍රව එක්ක තියෙන ස්කන්ධ ටික නැත්නම් ඒ අකුසල් ටික පෙන්නවා. ආශ්‍රව එක්ක යෙදිලාම තියෙන ආශ්‍රව සහිත වෙන දේවල් කියලා කිව්වා කියන්නේ අපි ඕකටම තමයි. එතකොට මෙන්න මේ විදිහට නැවත විටින් විට පෙන්නලා උත්තරයක් හම්බ වෙනවා අන්තිමට. යම් දේවල් ඒ කියන්නේ ආශ්‍රව කියන ටික යෙදෙන්න පුළුවන්. හරිද? තව පැත්තෙන් ගත්තොත් නැත්නම් ආශ්‍රවයන්ට අරමුණු වෙන්න පුළුවන්. නැත්නම් ආශ්‍රව කියන ටික පවතින හෝ උපදින උපකාර වෙන දේවල් ටික හැටියට ගන්න තුන් භූමිය අනුව ගිය සියලුම කුසල් තුන් භූමිය අනුව ගිය සියලුම විපාක තුන් භූමිය අනුව ගිය ක්‍රියා හැම රූපයක්ම මේවා ආශ්‍රව උපදවන්න හෝ පවත්වන්න උපකාර කරන අය කියලා දකින්න. ඒ බඳු අයගෙන් නික්ලේශී මනසක් දකින්න එපා. නික්ලේශී මනස කිසිම වෙලාවක දකින්න එපා. එතකොට ආශ්‍රවයන්ට උදව් දෙන්නේ නැති ආශ්‍රවයන් ඇති කරගන්න බැරි දේවල් මොනවද? ඒවට අරමුණු වෙන්නේ නැති ඒවා යදිනේ තාපතෙන් ගත්තොත් ඒ ආශ්‍රව වලට මොන විදිහකටවත් හිතේෂී නැති ආශ්‍රවයන් ඇති කරගන්න මොන විදිහටවත් උදව් වෙන්නේ නැති දේවල් කිව්වහම මොකද? සතර මාර්ග සතර ඵල ඔය ටික විතරයි. මේ ටික විතරයි ආශ්‍රව උපන් එක වැඩෙන්නත් නූපන් එක උපදින්නත් උපන් එක වැඩෙන්නත් උදව් වෙන්නේ නැති අය. අනිත් අය ඔක්කොම බලාගෙන ඉන්නේ මේ වැරද්ද අපිට මේ ටික කරවන්න. ඒ නිසා එතනදී අනාශ්‍රෝ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති යම් කෙනෙක් සාක්ෂාත් කරගත්තොත් එයා ඊට පස්සේ නූපං ආශ්‍රවේ උපදින උපං ආශ්‍රවේ වැඩෙන විදිහේ වැඩෙන විදිහේ නැත්තම් ඒවට උදව් දෙන අය ඇසුරු කරනවා කියලා නොගත යුතුයි. යම් තැනක අනාශ්‍රව චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය කැටි කරගත්තොත් අනාශ්‍රවයි. ක්ෂීණාශ්‍රවයන් වහන්සේ කියලා අපි කියන්නේ එයාගේ ආශ්‍රය ක්ෂීණයි. ආශ්‍රය කොහොමද ක්ෂීණ වුනේ? මතු නූපදින ස්වභාවයට පත් කෙරුවා. ආශ්‍රව ධර්මයන් සම්පූර්ණ ක්ෂයයි. ගෙව්වා. ගලක් අතුල්වලා අතුල්වලා ඒකයි නැති කරනව නෙමෙයි මේක ගෙවනවා. දැන් කහ කැල්ලක් අපි උරච්ච කරන්නේ. ඒ වගේ අනුක්‍රමයෙන් ආශ්‍රවයන් ගෙවලා 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 නූපදින ස්වභාවයටම පත් කළා. ඈ මොටෙයියත් ගලවලා දැන්. දැන් අනාශ්‍රව මනසකට සාපේක්ෂව නොකිය යුතුයි ශාස්ත්‍රෝ ධර්මයක් ඇසුරු වෙනවා ඇසුරු කරනවා කියලා. ඒ කියන්නේ කුෂ්ඨ රෝගිය තිබ්බොත් තමයි තක්කාලි බලපරවල කුෂ්ඨ රෝගය කියන එක ඇති කරවන්න හිතයි කියන අදහසින් කතා කරන්න පුළුවන් නේද? හැමෝටම මේ තක්කාලි කරවල අගුණ නැහැ. ඒකෙන් කිව්වේ කුෂ්ඨ රෝගී නැති කෙනාට ඒක කැව කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ආශ්‍රව ධර්ම තියෙන කෙනාට මේ රූප යුවම ඇති කරවන්න හිතේසි. අනාශ්‍රව කෙනා මේ මට්ටම සම්පූර්ණම උපදින මට්ටමම නැති කළා නිසා එයාට රූපේ හම්බ වෙද්දී එයා ගන්නේ තමන්ට අදාළ කෑම ටික විතරයි. මොකද මම අද කතා කරන්න හොඳ කාරණාවක් කතා කළා ටිකක්. ඒක අපි පොඩ්ඩක් කතා කරමු. මම අනුක්‍රමයෙන් කතා කළා අසංකත ස්වභාවය කියලා කියන්නේ සංකත ස්වභාවය කියලා කියන්නේ යම් යම් ප්‍රත්‍ය ඇතිකම නිසාත් ඇතිවෙන නැතයි කියන ප්‍රත් මේ ධර්ම යම් ධර්මිය නැතයි කියන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යවිල ඇති වෙන ධර්මියෝ තියෙනවා කියන සංකතය තුල ඇතිකම සහ නැතිකම කියන දෙකම සංකතයි. ප්‍රත්‍යයෙන් හටගත්තේ ඇතිකමයි නැතිකමයි දෙකම නැති වෙන්න පුළුවන්. එතකොට ඇතිකමට සාපේක්ෂව නැතිකම නැති වෙනවා, නැතිකමට සාපේක්ෂව ඇතිකම නැති වෙනවා. එතකොට යම් වෙලාවක ඇති ධර්මය ආපහු විලාහකදී නැති වෙනවා. ඒ නැතිකම ආපහු ඇති වෙච්ච විලාහදී නැති වෙනවා. එතකොට ඒ නැතිකම නැති වුනේ ඒක සංකත නිසායි කියලා කතා කරලා අසංකතය කියලා කියන්නේ හේතුව දුරු කළා ඵලයේ නූපදින ස්වභාවයට පත් කරපු නිසායි. එතකොට ඇති වෙච්ච දේ නැති වෙනව නෙමෙයි ඇති වෙන්නෙම නැති තැනට පත් වෙනවා කියලා අනුක්‍රමයෙන් සතර අපාය මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම නැති කෙරුවා. ඖදාරික කාමරාග මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම නැති කෙරුවා. කාම මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීම නැති කෙරුවා. රූපාරූප භව මට්ටමේ ස්කන්ධයන්ගේ ඉපදීමම නැති කළ තුන් භවයේම ඉපදීම නැති කළා. ජාතිය ස්වභාව කොට ඇති ධර්මයෝ ගේ ඉපදීම නැති කළා. මතු නූපදින ස්වභාවයට පත් කළා. හිස්සුන් තල්කඳ කොඩේ කළා. එතකොට එතෙන්ද කිව්ව සෝපදිශේෂ නිබ්බාන කියලා මේ පංච උපාදාන ස්කන්ධේ නූපදින ස්වභාවයට පත් කළා අපරියාපන්න භූමිය කියන මට්ටමේ ජීවත් වෙනවා කියලා මම අද මතක් කළාම අපේ මහත්තුරු කතා කරුවා. එතකොට කොහොමද හම්බුනේ? එතකොට ජීවත් වෙන්නේ දැන් ආයතන පරිහරණය කරද්දිත් නැතත් මේක අනුපාද ස්වභාවය නම් එතකොට දැන් කය බලනකොට එතකොට එයා රූපේ හැම පරිහරණය කරන්නේ කොහොමද? රූපෙන් සැප දුක් විඳින්නේ කොහොමද කියන අදහසක්. එතකොට මට වෙලාවෙදි හඳ අදහසක් කියන්නේ ඒ කියන්නේ මේකේ ධර්මතාවය තේරුම් ගන්න මෙහෙම අපි එකමට කියමු. දැන් තුන් භවයේ ස්වභාවය තමයි ඇහැට රූපයක් හම්බ වෙනකොට රූපේ තමයි ඇහැට හම්බ වෙන රූපේ තමයි විඳින්නේ. කනට හම්බ වෙන ශබ්දේ තමයි විඳින්නේ. නාසයට හම්බ වෙන ගන්ධේ තමයි සැප දුක් විඳින්නේ. දිවට හම්බෙන රසේ, කයට ගැටෙන පොට්ටබ්බේ, හිතට දැනෙන ධර්මාරම්මන. ධර්මාරම්මන කියන්නේ පෙනේ හිතට පෙනෙන gedarin මිනිසෙක් මතක් වෙච්ච අයගෙන් ඒ මිනිස්යාගෙන් ගිවල් වලින් තමයි සබ දුක් විඳින්නේ. ඔය තුන් භවයේ ස්වභාවය. මං කිව්වා ඇත්ත ඇති හැටි දැක්ක සම්මාදිට්ඨිය මේ තුන් භවයෙන්ම මිදෙනවා. ඒකදී මම උදාහරණයක් ගත්තා. කර්ම භවයේ සහ විපාක මට්ටමේ නැත්නම් අනාස්ර මට්ටමේ සහ සාස්ර මට්ටමේ වෙනස කියලා අපි එකමට කියමු. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඔය පැත්ත හැරලා ඌව බලාගෙන ඉන්න ගතිය තමයි තුන් භූමියෙම තියෙන්නේ. අනාස්ර මට්ටමේ ස්වභාවය තමයි අනිත් පැත්ත හැරනවා කියලම තමන් දිහා බලාගෙන ඉන්නේ. ඒකෙදි මං කිව්වා මෙහෙම කෙනෙකුට අපිට ලෝකයේ ආශ්‍ර සහිත මනසේ ස්වභාවය තමයි තමන්ගේ හිතින් මේ බාහිර තියෙන රූපේ දකින්නවා වගේ තැනකින් තමයි යට හසු වෙන්නේ. ඒ හිතින් රූපේ දකින්න හින්දා යට විඳින්න පුළුවන්. නමුත් යථාර්ථය ගත්තාම ඇහත් රූපිය දෙක ගැටල තමා තුල චිත්තචෛසික උපදිනවා. ඔය වගේ ඔය ඇත්ත දැක්කොත් ඇහත් රූපිය දෙක ගැටල තමා තුල චිත්තචෛසික උපදිනවා, වේදනා උපදිනවා කියන තැනකින් දැක් බලාගෙන ඉන්න කෙනාට රූපිය විඳින්න පුළුවන්ද කියන එකයි මම ඇහුවේ. දැන් අපිට අපේ හිතින් රූපය හම්බ වෙනවා කියන මට්ටමක ඉන්නකොට බලනකොට අපිට රූපය විඳින්න පුළුවන්. දැන් අපේ හිතින් මේ ඉදිරියෙන් තියෙන රූපේ බලනෝනේ. එතකොට මට අහුවෙන රූපේ ඒක හොඳ හෝ නරකට හෝ මට විඳ හැකි. නමුත් ඇහත් රූපය දෙක ගැටුණු නිසා තමා තුළ මේ චිත්තචෛතසික උපදිනවා කියන එක බලාගෙන හිටියොත් මම මට ඇහ හෝ රූපේ හෝ විඳින්න හම්බ වෙනවද? තේරුණා මම කියන්නේ. තමා තුල චිත්තචෛසික උපදිනවා කිව්වහම ඒ වේදනාව හම්බෙන්නේ ස්පර්ශය නිසා තමා පැත්තට මිසක. එයා ඇහෙන් රූපෙන් සතුට වෙන්නේ නැහැ. ඒ ස්පර්ශය නිසා හටගත් ධර්මයක් හම්බ වෙයි. ඒ ස්පර්ශය නැතිනකොට තමන් තුල මේ ඒ වේදනාව නිරුද්ධ වෙනවා කියලා දකි. මොකද ස්පර්ශය කියන එක චෛසිකය. තමන් තුල ස්කන්ධය උපද නිරුද්ධ වෙනවා කියලා තැනකින් විඳ හැකි වුණා. තමා තුල මේ උපදින සැපේ වුණා විඳින්න පුළුවන්. ඊට පස්සේ අපිට හිතාගෙන ඉන්නේ අපේ හිතෙන් කනට ගැටෙන බාහිර සද්දේ අපි විඳින ගමන් ඉන්නේ. දැන් කෙලින්ම සද්දේ තමයි අපිට විඳින්න පුළුවන්. ඔය තුන් භවයන්ගේ මානසික මට්ට තමයි ආශ්‍රය. ඇත්තම ඇත්ත එතන බැලුවොත් හිතින් සද්දේ දැනගන්න එක නෙමෙයි, කනයි සද්දේ ගැටුණු නිසා චිත්තචෛසික ඉපදිලා. ඉපදිච්ච එකට අපි සද්දේ දැනගත්තා කිව්වේ. හොඳට බලන්න කනයි සබ්දය දෙක පුරේජාත වස්තුව පච්චාජාත චක්කු විඥාන. එතකොට එහෙනම් මේවා ආයතන. ආයතන කියලා කියන්නේ මොකද? කර්මන්ත ශාලාව. ඇයි මේ චිත්තචෛසික ධර්ම උපදව? කනයි සබ්දය දෙක ආයතන කියව මොකද? මේ චිත්තචෛසික ධර්ම උපදව. එහෙනම් කනයි සබ්දය දෙක ගැටල චිත්තචෛසික උපදිලා තියෙන එකට ඇහුණ යන ගණිත ගියා මිසක අපි හිතකින් සද්දේ බලලද මේ තියෙන්නේ? ඉස්සෙල්ලා උපන්න සිතකින් පසුව මේ හම්බෙන රූපයක්ද අපි බලන්නේ? නැත්නම් පස්සේ රූපේ හම්බෙනවද අපිට? දැන් සද්දය අපේ හිතින් නම් සද්දේ දැනගන්නේ. එතකොට හිත ඉස්සර වෙලා ඉපදිලා පස්සේ තමයි ඒ හිතට සද්දය අහුවෙන්නේ. තේරුම් ගන්න. අපි චක්කු විඥාණයෙන් රූපය දකිනවා නම්, කියන්නේ අපේ මට්ටම ඕක ආශ්‍රව මට්ටම. එතකොට තියෙන්නේ මොකද්ද? හිත ඉපදිලා උපන්න හිතෙන් තමයි මේ රූපේ දකින්නේ. අපිට රූපේ හම්බ වෙන්නේ පස්සේ. නමුත් ඇත්තමත්ත ගත්තොත් ඇහ පුරේජාතයි රූපේ පුරේජාතයි පච්චේජාතයි චිත්තචෛසික. ඒ කියන්නේ මේ දෙන්න ගැටීම නිසා තමා තුළ මේ චිත්තචෛසික ධර්ම ඉපදිලා නම් කෙනෙක් ඔය ටික හරියටම දැක්කොත් ඇහි රූපය දෙක ගැටුණු නිසා තමා තුළ මේ ස්පර්ශය ඇති වෙනවා කියලා මේ වේදනාවන්ගේ අනිත්‍ය දකින්න තැනකට ආවොත්, ඒ කියන්නේ ජවම් මට්ටමට එනකොට විඳපු දෙයට තණ්හා කරනවා කියලා මෙයාට හම්බ වෙන්නේ තණ්හාව යෙදුන නියම විදිහට රූපයක් හම්බ වෙන මට්ටමක් හම්බ වෙන්නේ නැතුව. දැන් වේදනා පච්චාන තණ්හා. අපි අන්තිමට රූපය බලාගෙන හිතුවා කිව්වොත් යථාර්ථයේ තියෙන වේදනා පච්චා තණ්හා. මේකේ ධර්මතාවය තමයි ඇහත් රූපයක් දෙක ගැටෙනකොට තමා තුළ චිත්තචෛසික ටිකක් ඉබ්බෙදලා. ඒ කියන්නේ ස්පර්ශය ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥාතික. ඔය වේදනා සංඥා බලාගෙනමයි අපිට තණ්හාව ඇති වෙලා තියෙන්නේ. වේදනා පත්‍ය තණ්හා. කෙලෙසේකට පෙන්වන්නේ රූපෙටයි අපි තණ්හා කරන්නේ කියලා. නමුත් එහෙම දේවල් තණ්හා එහෙම දේවල් නැහැ කොහෙවත්. එතකොට හැම වෙලාවෙම අනාශ්‍රව මට්ටමක් මට්ටමක ස්වභාවය තමයි තමන්ගේ පැත්තට හැරිලා අපි කියමුක ඇහත් රූපය දෙක ගැටෙන්න උනේ අධිකරණයේ ගැටෙද්දී ලෝකයා රූපයක් විඳිද්දී මෙයා ඇහැ රූපය දෙක ගැටෙන ගැටලා ඇති වෙන අධිකරණයේදී ස්පර්ශය නිසා වේදනා සංඥා හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන තැනක ආධ්‍යාත්මික පැත්තෙන් තමන් තුළ ස්කන්ධ පිට නිරුද්ධ වෙන සිද්ධියක් ඉද්දී රූපයක සැප දුක් විඳින්න බෑ. රූපය අතහැරිලා රූපය හම්බ වෙන්නේම නැහැ. ලෝකයා කනට ගැටෙන සද්දයක් හිතින් සද්දයක් විඳිද්දී කාණ්ඩ සද්දේ ගැටලා තමා තුළ චිත්තචෛසික උපදිනවා එකට සිහිනුව නැයිනම් දැන දැකම චිත්තචෛසික ධර්ම උපදින නිරුද්ධ වෙනවා මෙයාට සද්දේ විඳින්න බෑ. එතකොට හොඳට බලන්න බාහිර රූපෙ විඳින්න එකයි රූපයේ ගැටිලා උපදින චිත්තචෛසික ටික හම්බෙන එකයි අතර වෙනස කොච්චරද කියලා හිතන්න නිකමට. බාහිර සද්දේම විඳින එකයි සද්දේ කනට ගැටීම නිසා ඇති වෙන කම්පනය විඳින ස්වභාවය බලන්න. සම්පූර්ණ අපි නිකමට කිව්වොත් දැන් ඇස් දෙක වහගෙන හිටිය කියන්නේ කයයි පොට්ටබ්බයයි ගැටුණා. දැන් ඒ වස්තු ඉවර ඒ ගැටීම නිසා ඇති වෙන විඳීම විඳිනකොට සම්පූර්ණ කයයි පොට්ටබ්බයයි කියන දෙකම යා අයින් වෙලා නැද්ද කියලා. කයයි පොට්ටබ්බයයි කියන දෙක ස්පර්ශය ඇති කළ නතර වෙනවා. ස්පර්ශ නිසා උපන්න ධර්මය නම් හිතින් දැනගන්නේ ස්පර්ශ නැතිනකොට ඒ ධර්මය නිරුද්ධ වෙනවා නම් කලම ස්පර්ශයෙන් මෙහා ටික මෙයාගේ දර්ශනයෙන් අයින් වෙලා තියෙනවා. තේරෙනවා මේ කියන දේ. අනාස්ර හැම මට්ටමකටම ඇත්තම ඒකයි. ඇත්තම ওই ටික ඒකයි. චක්කු සම්පස්යෙන් උපන්න වේදනාව කෙනෙකුට කාම අවචරයි. මොකද එයා රූපෙම විඳින්න පුළුවන්. මේ කාම ඇහැට පෙන්දේ කාම වස්තුවක්ම හදාගෙන විඳින්න පුළුවන්. කෙනෙකුට රූපවචරයි කෙනෙකුට අරූපවචර කෙනෙකුට අපරියපන්නයි කිව්වේ ඔය විදිහට. මේ දෙන්න ගැටල උපදින සමාධිත් කිව්ව ඇත්ත ඇති හැටිම මේ ඇත්ත ඇති හැටිම තමයි ඇහැ රූපය දෙක ගැටල තමා තුල ස්කන්ධය උපදින නිරුද්ධ වෙලා මිසක මෙහෙ තමා තුල උපදින සිතකින් බාහිර රූපي දකින්න එකක් නෙමෙයි වෙන්නේ ඇත්ත. ඕක නොදන්නකොට බාහිර රූපය හම්බ වෙන්නේ කියන කෙලෙසිය ආවහම අවිද්‍යාපච්ච සංකාර සංකාරපච්චෙන් උපන්න විඥානයේ තමයි මෙහෙම බලන එක. මේක මේ නව කර්ම අපිට
පුරාණ කර්මෙ විඳිනවා.
පුරාණ කර්මයේ ගත්තාම ඇහැ රූපයේ ගැටීම නිසා විඳිත බව එනවා තමා තුළ.
විඳින තමන් තුළ විඳිනම උපදිනවා කියලා
දකින්නවා. දකින්න පුළුවන්. ඒ බාහිර නිසා තමන් තුළට ඇති වෙනවා. තමන්ගේ බැහැරට යන්නේ නැහැ. අපි ආපහු මෙහෙම රූපේ බලනවා කියලා කියන්නේ රූපයක් විඳිනවා කියලා කියන්නේ. සද්දේ කියලා විඳිනවා කියන්නේම කෙලින්ම නව කර්ම.
ස්පර්ශ නිසා හටගත් දෙයක් නෙවෙයි. සද්දයක් විඳිනවා
රූපයක්. ඔක යාට කවදාවත් සෝත සම්පස්සය සෝත සම්පස්යෙන් උපන්න වේදනා සංඥාවක් ඕවා හම්බ වෙන්නේ නැහැ කවදාවත්. කෙලෙම ගෙඩි පිටින් බහැර රූපයක්මයි විඳින්න වෙන්නේ හම්බ
වෙන්නේ. මේක මන ආයතනෙන් එන එකක්ද
මොකෙන්ද?
පස්සේ අපි විඳින එක
කියන්න මන
ආයතන තමයි.
හා ඒකට ගැට ගහ ගන්නවා කෙලෙස් වල හැටියට.
ඒකයි සම්මාදිට්ඨි කියන එක කියන්නේ හරියටම අපිට දැනගන්න මට්ටම එනකොට දකින්නවා කියන තැනක විඳිනවා කියන තැනක සිද්ධිය විදිහටම හම්බවමු. අනාශ්‍රව එකදන් ආශ්‍රවයන්ට අරමුණු වෙනවා කියලා කියන්නේ රූපය කියන එක අහු වෙන්නෙම සිහි කරන්නෙම අහු වෙන්නෙම ආශ්‍රව සහිත කෙලෙස් සහිත මනසකටයි. දැන් හොඳට නිකමට ඔගොල්ලෝම නිකමට උනම් පරීක්ෂා කරලා බලන්න ඇස් දෙක හොඳටම වහගෙන ඉඳලා වහගෙන කයට මොකක් හරි ඇන්නොත් බලන්න ඒ ස්පර්ශ නිසා ඇති වෙන වේදනාවම හරියට හිත තියලා බලන්න. වේදනාවට දැන් අපේ සමාධිමත් නැති කාමාවචර මට්ටමේ ලක්ෂණය තමයි වස්තු සීවෙන එක. ඒක ඔය මනෝවිඥානේ නිකල්ල තියෙන්නේ. එහෙම නොකොට හයට ගැටෙන වේදනාවම අරුමුණු කරලා බලනද මේ ස්පර්ශ නිසා වේදනාව ඇති වෙන ස්පර්ශ නැතිව වේදනාවක් නැතින කියන තැනින් අපිට හිතන්න සිහි කරන්න පුළුවන් වේදනාවම දැනෙනවා කියන තැනට හිත තිබ්බොත් ඕගලන්ට කයක් පුට්ටබ්බයක් කියන එක හම්බෙලා තියෙනවා දැකලා තියෙනවද කියලා කවදාවත් හම්බෙනවද කියලා කිසිම දවසක හම්බ වෙන්නේ නැහැ. අපේ කෙලෙසයකට තමයි අතක් සිහි වෙයි වේදනාව එන ඒ වේදනාව එන මధుරයක් සිහි වෙයි වේදනාව ආවේ මధుරුවයි මේ අතයි හින්දායි කියලා අපිට තියේ වේදනාවට මధుරුවෙයි වේදනාවට අත්තියි තේරණේ මං කිව්වේ ඒකයි. දැන් අපිට පුළුවන් රූපේ විඳින්න රූපේ මගේ කියන්න ලෝකයට පුළුවන් අපි විඳින අපි සතුටු වෙන මගේ කියන රූපෙට ගහන්න. එතකොට අපිට රිදෙන ඉබේම අපි ඒ රූපේ මම නෙමෙයි ඒ රූපේ මගේ නෙමෙයි ඒ රූපේ සතුටු වෙන ඒ රූපේ ගැටිලා තමා තුළ සැප දුක් උපදින එකට සිහිනුවනේ ඉන්නේ. මට රිද්දන්න බැ කාටවත්. අපි සද්දයයි විඳින්නේ සද්දයයි අල්ලගෙන ඉන්නේ සද්දයටයි කැමති. ලෝකයට පුළුවන් සද්දයට ගහන්න සද්දය වෙනස් කරන්න. එතකොට මට රිදෙනවා. ඒ සද්දේ පරිහරණය කරන සද්දේ ගැටීම නිසා තමන් තුළ වේදන සංඥා උපදිනවා කියලා ඒ සීමාවෙන් එහාට යන්නේ නැහැ. එහාට තියෙනවා සීමාවක්. මේ චරිත බික්වේ සකේ පෙට්ටිවිසේ තමගේ පියාගේ සතු ඉඩමේ විතරක් හැසිරෙන්න කිව්වේ. එතනින් එහාට යන්නේ නැහැ. ඒ කියන්නේ මම ඔකීගත්තේ ඉබ්බ කබලෙය අවයව බහගත්තා වගේ ආයතන ටිකෙන් ඇතුලේ තමයි ඉන්නේ. එළියට දාන්න ඇහැ එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා. නාසය එළියට දාන්න එපා. දැම්මොත් අහු වෙනවා කාටද? අර නරියට ඉබ්බ අහු වෙනවා වගේ මාරයට අහු වෙනවා. ඒ වගේ රූපෙ විඳින්න ගියොත් කෙලින්ම ඇහැ එළියට දැම්මා. සද්දෙ විඳින්න ගියොත් කන එළියට දැම්මා. නාසය විඳින්න ගියොත් එළියට දැම්මා. ඒ හින්දා ඉබ්බ කෑලි පහ එළියට දැම්මොත් කෙලිම නරිය කඩාගෙන කරනවා. මේවා එළියට දැම්මොත් ඒ කාන්තේ මාරයට අහු වෙනවාමයි. වලක්වන්න බෑ. ඒ හින්දා ඉබ්බ කබලේ අවයව බහගත වගේ හකුල ගන්න ඔක්කොම. හකුල ගන්න කිව්වේ ඇහැ එළියට දාන්න එපා. එළිය කියන්නේ කණ්ඩ අනුභව කරන ඇතුළේ ඉඳලා. හරිද? ඒ කිව්වේ ඇහැ රූප දෙක ඇහැ රූපය කියලා තමන් තුළ චිත්තචෛතසික උපදිනවා කියන තැනට නුවණයි. රූපේ විඳින්න යන්නේ. වැද්දාගේ ගුදුරු ගමේ සිහියතු නුවණතු මොසපත් වෙන්න බෑ. මෙහෙට ගියොත් මොසපත් වෙලාමයි. එතකොට හැම වෙලාවෙම තමා තුල ඉඳලා බාහිරට යන බාහිර හමු වෙන හැම මට්ටමකම දකින්න ආශ්‍රව සහිත මනස. ඔය මට්ටමේදී තමයි පංචකාමයේ හිමවින රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබෝව. බැහැරේ ඉඳලා තමා තුල චිත්තචෛසික ධර්ම උපදිනවා කියන නුවණින් ජීවත් වෙනවා. බැහැර දේවල් වල අඩුපාඩු හොයන්න යන්නේ නැහැ, හොඳ නරක හොයන්න යන්නේ නැහැ, උත්පාදකම් හොයන්නේ නැහැ. කියන තැනට ගියාම එයා පුරාණ කර්මයේ බිඳ බිඳ අවසන් කරනවා. එයාගේ මනස පුරාණ කර්මයෙන් හටගත්ත වේදනා සංඥා කියන තැනින් සීමා වෙලා තියෙනවා. පුරාණ කර්මයට හටගත්ත ටික තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන ටික තමයි පුරාණ කර්ම ටික. තව පැත්තෙන් ගත්තොත් ඒකේ උඩරින් ප්‍රතිඵලය ඇහැ. ඇහෙන් ඇතුල් පැත්තේ මෙයා ජීවත් වෙනා මිසක පිටත යන්නෙම නැහැ.
එළියට ගිය ගමන් අලුත්
කර්ම. එළියට ගිය ගමන් යන්නෙම අලුත් කර්ම නිසායි එළියට ගියොත් ගුටි කණ්ඩ වෙනවාමයි එළියට ගියොත් මාරයට අහු වෙනවාමයි. ඉබ්බා අතහරි කකුලහරි දැම්මොත් අනිවාර්යෙන් අරිය කඩාගෙන කනවාමයි. එහෙනම් මහන්නේ ඇහැ එළියට දාන්න එපා. කන එළියට දාන්න එපා. නාසය එළියට දාන්න එපා කියලා කිව්වේ ඒ නිසායි. ඇහැ එළියට දැම්මා කියලා කියන්නේ මොකද්ද? රූප බැලුවානම්. රූපයෙන් සතුටු වෙනවනම්. රූපයෙන් සැප දුක් විඳිනවනම්. රූපයෙන් තමාව දකින්න පුළුවන් නම්. ඇහැ එළියට දැම්මා. ඊට පස්සේ කන එළියට දැම්මා කියන්නේ සද්දයක් හමු වෙනවනම්, සද්දයක් විඳිනවනම්, සද්දයෙන් සැප දුක් විඳින්න පුළුවන් නම් එයා කන එළියට දාගන්න. අපි අවස්ථාවට නෙමෙයි එළියමනේ ඉන්නේ කැටකුරුල්ලා වගේ. එතකොට ඉතින් ගල් කැට කැබිලිති නොවැදුනොත් තමයි පුදුම. නමුත් දොර වහගෙන ගේ ඇතුළට යන්න වගේ මේ සිව්මන්ත්‍රේ නගර හිමිය අර මං කතා කිව්න්නේ දොරටුපාලයාගෙන් අහලා ශීඝ්‍ර දූතලු ජීවල දොරටුපාලයාගෙන් අහලා ආකරු නගර හිමියට පවර්ලා දීලා යනවා මිසක නගර හිමිය දොරටුව ගාවට ගිහලා නෑ පිළිගන්න යන්නේ. දන්නවද කිංසුක සූත්‍රය අහලා තියෙනනේ බුදුරජාණන් සාර ලස්සන උපමාව දෙන මේ කමට අහනට. එක නගරයක් තියෙනවා. ওই නගරේ දොරටු හයක් තියෙනවා. විශාල ප්‍රාකාරයක් බඳලා තියෙන බලලෙකුට පූසෙකුට මීයෙකුට රිංගන්න බෑ. මේකේ එහෙම හිල් නෑ. දොරටු හය විතරයි තියෙන්නේ. ওই දොරටු හයේ ඉන්නවා දක්ෂ වික්ත පඬිත දොරටුපාලේ. දන්නා හය ඇතුල් කරන නොදන්නා හය ඇතුළට ගන්නෙ නැති ඒ දොරටුපාලේ ඉන්නවා. ඔය වගේ මහා ප්‍රාකාරකින් වටවෙච්ච දොරටු හයක් තියෙන මහා ප්‍රාකාරකින් වටවෙච්ච නගරේ හතරමං හන්දියක් තියෙනවා. ඔය හතරමං හන්දිය කරපු ගෙයක් සිව්මන්තලක්. හරිද? හතරමං හන්දිය කරපු ගෙයක් තියෙනවා. ඔය ගේ ඇතුලේ තමයි මේ නගරේ රජුරු ඉන්නේ. නගර හිමියා ඉන්නේ. තේරෙනවා නේද? එතකොට කිසියම් වෙලාවකදී පිටරටක ඉඳලා දූත යුවලක් පණිඩයක් අරගෙන දෙන්නේ කෙනවා. එනකොට මොකද කරන්නේ? දොරටු ගාවට ආවම දොරටු පාලයා හම්බ වෙනවා. දොරටු පාලයාගෙන් අහලා දොරටු පාලයාගෙන් අවසරය ඉල්ලගෙන ආපු කරුණ නගර හිමියට පවර්ලා දෙනවා. පවර්ලා දීලා ආමගින්ම යනවා. ඊට පස්සේ ඊගව දොරටුන ශීඝ්‍ර දූතයෝ ලක් වෙනවා. ආව ඊට පස්සේ දොරටු පාලයාගෙන් අහලා ආ කරුණ ඌ පරිදි වචනේ පවර්ලා දීලා නගර හිමියට පවර්ලා දීලා ආපහු යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණි අර්ථෝපපත්තිය සඳහා මම මේ මාතෘකාවක් කළේ බලලෙකුට මීයෙකුටවත් රිංගන්න බැරි හිල් නැති මහා ප්‍රාකාරකෙන් වටවෙච්ච දොරටු හයක් තියෙන ප්‍රාකාරයක් වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරේ මනස. ඔයින් ඔය දොරටු හයෙන් තොර අරමුණට ඇතුල් වෙන්න වෙන කිසිම තැනක් නැහැ. කිසියෙකුට යන්න දෙන්න බෑ. ඊට පස්සේ දක්ෂ වික්ත පඬිත දොරටු පාලයා වගේ තමයි සිහිය. සිව්මන්සල වගේ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. සතර මහා ධාතු හැදෙන ගෘහය. නගර හිමියා තමයි මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින විඥානය. ශීඝ්‍ර දූත යෝල තමයි සමත විදර්ශන දෙක. ආකරුණ ඌපරිදි ආකරුණ වචනේ පවර්ලා දෙනවා කියන එක නෙමෙයි. වචන පණිවිඩය කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඌපරිදි වචනේ පවර්ලා දෙනවා කියන්නේ නිවන. එතකොට දොරටුවේ ඇහැ කියන එක මුල් කාරණාව කරගෙන තේරණේ ඒ දොරටුවෙන් එනකොට දොරටු පාලයාගෙන් අහලා ඒ කිව්වේ ඇහෙන් දකිනකොට හොඳට සිහිය ඇතුව නුවණ ඇතුව මේ සමත විදර්ශනා අධ්‍යක්ෂින් චිත්ත සමතයත් මේ ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන ඇත්ත දකින නුවණත් කියන දෙක හරහා මේ අරමුණ ඇවිල්ලා නගර හිමියටයි පවර්ලා දෙන්නේ. විඥාණයෙන් දැනගන්නවා ආමගින්ම යනවා හටගත්තු දේ දකින දේ දැකීමෙන් පස්සේ නිරුද්ධ යන ගණයටම යනවා. ප්‍රත්‍ය නිසාම හටගන්නවා කියන දැනුමින් හටගෙන ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවාමයි කියලා දකිනවා. ආමගින්ම යන්නේ ආමගින් යනවා කියලා ආරියත්තංග මාර්ගයේ ඌපරිදි වචනේ පවර්ලා දෙනවා කියලා නිවන ධර්මයක්. මේ විදිහේ දර්ශනය නිසා ලෝකී අනුපාද භවය සාක්ෂාත් වෙන්නේ මෙයාට. ඊට පස්සේ ඊගව දෘෂ්ටි වගේ තමයි කනහරහ. ඒද දෘෂ්ටිපාලය කියලා කියේ සිහිය. ඒද සද්දයක් ඇහෙනකොට සිහිය ඇතුව නුවණ ඇතුව මේ සමත විදර්ශනා දෙකේ අධ්‍යක්ීම විඥාණයට ඉතුරු කරලයි අරමුණ අතහැරෙන්නේ. ස්පර්ශ ආයතන හය. එතකොට නගර හිමිය යන්නේ නැහැ දොරටුව ගාවට පිළිගන්න. දැන් චක්කු විඥානය කියන්නේ නගර හිමිය දොරටුව ගාවට ගිහලා මේ ඉන්නේ. සෝත විඥානය කියන්නේ නගර හිමිය ගිහිල්ලා දොරටුව ගාවට කෑදර කමට. කවුද එනවා මොනවා ගෙනෙද්ද නැකලෝ පොඩි ළමයි එහෙම යන්නේ අම්මලා තාත්තලා එනකොට තවුමට ගිහිල්ලා එහෙම එනකොට මොනවද ගේන්නේ කියලා ගේට්ටු ගාටම දූදුව යන්නේ. ඒ තණ්හාවේ ලක්ෂණේ. ඈ දැන් මේ පොඩි ඒවලුත් යන්නේ දුවල ඉස්සරහට මේ මොනවද කියලා ඒට්ටු ගිනවද කියලා. ඒ බාලකමේ ලක්ෂණේ දකින්න දොරටු ගාවට දුවන්නේ මේ බුලඳ කමනිකයි. චක්කු විඥානය කියන්නේ අරමුණු පිළිගන්න ඉවසන්න බැරිකමට දෝ ගෙනාපු දේ ගන්න දොරගවටම ගිහිල්ලා මේ ඉන්නේ. නගරහිමියා තණ්හාවෙන් බලිත වෙච්ච කෑදර වෙච්ච නගරහිමියා දකින්න. හරිද? එතකොට සෝත විඥානේ, ගාන විඥානේ, ජීවහා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ කියන මේවා දොරටු. ඕවා දකින්න චක්කු විඥාන කියන්නේ ඒ ඒ ඒ දොරටු චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන කියන දොරටුව ගාවට නගරහිමියා ගිහිල්ලා. දොරටුවේ නමින් ඒ හිමියා නම් කළා ඔය තියෙන්නේ දැන්. හැබැයි නගරහිමියා සිව්මන්තලේ හිටියෝ එයාට කියන්නේ දැන් මේ නංගුලි මෙහි කුමන දොරටුවක් හරහාවත් පයින්ඩේ හම්බෙන්නේ මෙතෙන්ට. අර මං කිව්වේ ඇහත් රූපය දෙක ගැටුණු නිසා තමන් තුළ චිත්තචෛසික ඉපදිනවා කියන තැන නෝනායි මිසක මෙයා රූප බලන්න කියන නෑ. කන ශබ්දයක් ගැටුණු නිසා තමා තුළ චිත්තචෛසික ධර්ම උපදිනවා කියන නෝනායි එක තැනක ඉඳගෙන මෙයා ඔක්කොම පයින්ඩේ ගන්නෙ. කොයි ආයතනෙන් ආවත් එයාට ඉන්නේ චිත්තචෛසික ටික අත්දැකීම. තේරෙන නේද? සමත විදර්ශන දෙකේ අත්දැකීම හරහා ස්කන්ධ නිරෝධී පණිඩේ විතරේ මෙයාට හම්බ වෙන්නේ. මේ 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 දර්ශනේ මේ ආයතන අතරන එකේ. එතකොට ඔන්න ඔය වගේ දර්ශනයක් තියෙන හින්දා අර අප්‍රියපන්න භූමිය චක්කු සම්පස්සෙන් සෝත සම්පස්ස ගහන සම්පස්ස ජීවහ සම්පස්ස කියලා මේ ටිකේදී අප්‍රියපන්න භූමියක් පනවන්නේ. එතකොට ඔය වගේ තැනකින් නම් අපිට කියන්නේ තියෙන්නේ නිවන අරමුණු කරන වෙලාවට විතරයි අනාශ්‍රව මේ වගේ ඒ අනාශ්‍රව මනසකින් අරමුණු දකින්න අහන්න බෑ කියන එක අපි මේ සාසනෙට කරන අභූත චෝදනාව අකුසලයක් ඒක. ආර්ය උපවාදය අනිවාර්යෙන් ධර්මයේ අධර්මයයි කියනවා. කෙලින්ම නෑ. ඇයි දැන් මේ සූත්‍ර පිළිගන්නේ නැහනේ? එතකොට දැන් මේ සූත්‍රවල පැහැදිලිවම දොරටු 6 හරහා සිහි ඇතුව සමත විදර්ශන අධ්‍යක්ීම ඇවිල්ලා නගර හිමියට පවරනවා කියනකොට පිළේම පෙන්නනවා නම් මේ සමතිදා ආමගිම යනවා කියලා කියේ මහණි ආර්ය අෂ්ටාංග මාර්ගේ පවරලා දුන්නු පයිදේ මොකද නිවන. ඊට පස්සේ කනහරහ සාන්නාසේ මේ ආයතන 6 හරහා පෙන්නනකොට එතකොට මේ ලෝකයා කියලා දකින මට්ටමේ අරමුණු පරිහරණය කරද්දිත් මේ නුවණ මෙයාට ඇසුරු වෙලා තියෙනවා කියන එක කියනෝනේ කි. එහෙමනම් අමුතුයෙන් අනාශ්‍රව බව පෙන්වන්න චිත්තචෛසික නිවන අරමුණ කරනවා අනිත් වෙලාවදී සාස්ත්‍රය ප්‍රයාසිතයි කියලා එහෙම එකක් ඕනේ නැහැ. මොකද මේ මට්ටමේදීම මේ සිහිනුවණ පවත්වන්න පුළුවන් කියන එකක් පෙන්වනවා. දැන් ඔය ඒ කිංසකෝප සූත්‍රය වගේ මට මතක ඒ සූත්‍ර ටික බලන්න ඊට පස්සේ අර එකේ තියෙන පරියායන් මෙව කරගන්න. එහෙම කළාම තමන්ට හොඳටම තේරෙයි දෝෂි තියෙන්නේ ඇහැකන දිවනාසය ශරීරයේ එළියට දාන එක මිසක ඇතුලේ ඉඳගෙන ඇහැකන දිවනාසය ශරීරයේ පරිහරණය කළාට උපන්න ටික ජීවිතේ ඉන්ද්‍රිය ටික ජීවත් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. තණ්හාවේ දෝෂි තියෙන්නේ. තණ්හාවේ ලක්ෂණේ තමයි මොකද්ද? පංච උපාදානස්කන්ධේ. මේ චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන මේ තණ්හාවෙන් දොරටුව ගාවට යන එකේ දෝෂි තියෙන්නේ. රජුරවන්ට හොරහතුර විදින්නේ දොරටුව ගාවට ගිය හින්දායි. නගරය ඇතුළේ හිටිය රජු සුරක්ෂිතයි. මොකද දොරටු පාලයාගේ ආරක්ෂාව තියෙනවා. දැන් දොරටු ගාවට ගිය දොරටු පාලම මොකද කරන්නේ? ඈත ඉඳලා නිවිදින්නේ. ඒ නිසා මේ සිද්ධිය
හොඳට දොරටු පාලය
ඈ දොරටු පාලය තල්ලු කරගෙන රජු යන්නේ. මොකද මේ සීග්‍ර දූත යුවලා කෙනෙක් ගේන දේ බලන්න යනවා. ඒ වගේ ඉතින්දී මේක මම ගත්තේ ආශ්‍රව වල ලක්ෂණය තමයි ආශ්‍රවයන්ට හමු වෙන මට්ටම තමයි ආශ්‍රවයන්ට අරමුණු වෙන මට්ටම තමයි අර රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා හම්බ වෙන මට්ටම උපන් ආශ්‍රව වැඩි කරන නූපන් ආශ්‍රව උපදින මට්ටම. ඒ ධර්මය තමා තුළ උපදින බවට සිහි නුවණ ඇතුව ජීවත් වෙනවනම් ඒ මට්ටම අනාශ්‍රවයි. ඉතින් නෑ. ඉතින් මේ ආශ්‍රව පරිහාය කළාම අපිට ආපහු හම්බ වෙනවා එක තැනක් සිහි ඇතුව නුවණ ඇතුව අලුතෙන් කර්ම රැස් නොවන විදිහට පුරාණ කර්මෙන් හටගත්ත ටික පරිහරණය කළ හැකි. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ටික ඒකට තියෙන විපාක කියනකොට උපරිම සීමාව යනවා ඇහැට ඇහෙන් ඇතුළට. කන උපරිම සීමාව එළියට ආපු කන ආපහු කණෙන් ඇතුළට ටික තමයි ඔක්කොම හිටි. නාසයේ නාසයෙන් ඇතුළ. ඇහෙන් එපිට කණෙන් එපිට නාසයෙන් එපිට යම් තාක් දැනුමක් හම්බ වෙනම් ඔය දැනුමට තමයි හිතන්න කියන්න කරන්න පුළුවන් ඒ නව කර්මය කියලා දැනගන්න. ඔගලන්ට ඇහැ අනිදර්ශනයි දැකලා නැහැ කවදාවත් එහි ඇහෙන් ඇතුළේ ටික ගැන කවර කතාවද හිතන්න කියන්න කරන්න බෑ. ඒ අනිදර්ශන ඇහැ ගැනත් ඔගලන්ට සනිදර්ශන බවක් තියෙනවා වගේ ඇවිල්ලා තියෙන්නේ බහැරට ගියේ හින්දායි බහැර නිමිති වලින්. ඒ නිසා පුරාණ කර්ම සහ නව කර්ම දෙකේ වෙනස දකින්න මොකද්ද? යම් කිසි කෙනෙක් ඇහත් ඇහින් ඇතුල් පැත්තේ සීමා විල ජීවත් වෙනවා නම් මේ පුරාණ කර්ම විද විද අවසන් කරනවා. එයා ඇහින් එපිටට කණින් එපිටට යන්නේ නැත්නම් නව කර්ම නැහැ. එතකොට එයා කර්ම ක්ෂය කළා මතු ස්කන්ධ නූපදින විදිහට පුරාණ කර්මයේ ගෙවිව අසක් ගන්නවා. යම් කිසි කෙනෙක් හිටිය යුතු තැන නැහැ එයා. සතිපට්ඨාන කියලා කිව්වේ හිටිය යුතු වැත්ත මේ පැත්තේ. පියාගෙන් උරුම වෙච්ච කොටස ඒ ටිකේ නැහැ. එයා ඉන්නේ කොහෙද? කෙරෙල්ල කැටකුරුල්ලල ගල උඩ ඉන්නා වගේ එයා ඉන්නේ වාසය කරන රූපේ. වාසය කරන සද්දේ. ගන්ධේ රසේ. පංචකාම ගුණයේ සතිපට්ඨානේ නැහැ. හොඳට ඒක මතක තියෙන්න ඕන. එක කාමයි. කාමේ මාර්ගේ නැහැ. ඒ ටිකේ ඉන්නවා කියන්නේ නව කර්ම. නව කර්ම. ඔය ටිකේ සතුට වෙනවා කියන්නේ. එතකොට කෙලින්ම මේ ටික පුරාණ කර්මෙන් හටගත්ත ටික අවසන් වෙනකොටම ඉන්න තැන් හදාගෙන තියෙන්නේ මෙයා. මේ ඉන්න තැනකටම යනවා. නමුත් ඉන්න තැන් කොහෙවත් නැති කරලා යන්න නිමිති නැති කළා මේ කූඩුවටම කූඩු වෙලා හිටියොත් මේකේ අවශ්‍ය ටික නැති වෙනවා. මත්තේ අලුතෙන් යන්න තැනකුත් නැහැ. එතකොට ඉවරයි. පහන නිවුණා වගේ. තව පැත්තකින් આવවත් කියන්නේ ඕනෝ. මෙතෙන්ට තබලා භව නිරෝධය කරන්ද. තමන් ඉන්නවා කියන තැනට තබලා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ ටිකේ ඇති බව ඒ මටන් වලට හම්බ වෙන එකටයි භවය කිව්වේ. ඒ ටික නැහැ. ඒ කියන්නේ මෙහෙම ඇහිම් බැලුවොත් තමා තුල චිත්තචෛසික ධර්ම උපන්න බවටයි මේ පේනවා කියලා කියන්නේ. එයා මෙහෙම රූපයක් බලන්නේ නැහැ. මේ පේනවා කියන්නේ මොකද්ද? තමා තුල චිත්තචෛසික ධර්ම ඉපදිලා. කෙනෙකුට චිත්තචෛසික ධර්ම නූපන්නොත් මැරෙනවා. අපි හැම වෙලාවෙම ජීවත් වෙනවා කියන තියෙන ලක්ෂණය තමයි සංඥා සහිතව ඉන්න එක. සංඥා සහිතව තියෙනවා කියන්නේ ජීවත් වෙනවා. යම් වෙලාවකදී සංඥා නිරුද්ධයි නම් එක්ක ඔයා විසඤ්ඤී, එක්ක අසඤ්ඤී, එක්ක නේවසඤ්ඤී, නාසඤ්ඤී. සංඥා නැත්තම් අපිට මේ ලෝකෙ මට්ටමේ සංඥා. එහෙනම් දකින්ද විසඤ්ඤ වෙලත් නැත්තම් අසඤ්ඤ වෙලත් නැත්තම් නේවසඤ්ඤේ නාසඤ්ඤ වෙලත් නැත්තම් හැම වෙලාවකම සංඥා සහිතයි. මේ දකින වෙලාවේදී එහෙනම් සංඥා සහිතයි කියලා කියන්නේ මේ පේනවා කියලා කියන්නේ චිත්තචෛසික ධර්ම ඉපදලා. හිත ගත්ත අරමුණම ගන්න එක තමයි චෛසිකයන්ගේ ස්වභාවය. එතකොට හිත ගත්ත අරමුණම අරගෙන හිතත් සමගම එකට ඉපදිලා එකට පැවතිලා එකට නිරුද්ධ වෙනවා. හිතගත් අරමුණම ගන්නවා චෛසික ටික. එහෙනම් හිත කියන ගහඳුර ගන්න තියෙන්නේ මොකෙන්ද? චෛසික ටිකෙන්. චෛසික හඳුර ගන්න තියෙන්නේ හිතෙන්. මේ වෙලාවේදී හිත කොබඳුද? මේ සංඥාව කියන්නේ පෙන්වන්නකො මෙන්න මේ බඳුයි හිත. මේ වෙලාවේදී සංඥාව කොබඳුද? හිත කියන්නේ මේ චක්කු විඥාන හිත. සංඥාව පනවන්න හිතෙන්, හිත පනවන්න සංඥාවෙන්. අඤ්ඤමඤ්ඤා කියනකින් කියනවා සිතුවිලි සිතටත් නම් සිත සිතුවිලිට නම් රූපයක් මොන විදිහටවත් හම්බ වෙන්න බෑ. මේ ඉදිරියෙන් ඉන්න හැමතුරු මගේ මොන දිහා බලාගෙන මම එයා දිහා බලාගෙන ඉන්නේ. එයාට මේ මගේ පිටිපස්සෙන් තියෙන ඒවත් එයාට පිටිපස්සෙන් තියෙන එකක්ව මට හම්බ වෙන්න බෑ. එතකොට දැන් චක්කු විඥාන වගේ උපදින තැනක අඤ්ඤමඤ්ඤ කුත්ති සිත සිතුවිලි වලට සිතුවිලි සිතටත් නම් කොහොමද රූපය හම්බ වුනේ? දැන් මේ ටික නිසාමයි ඒ කියන්නේ විඳින්නේ හඳුනන්නේ දැනගන්නේ දැනගන්න විඳින හඳුනන කල්පනා කරන gati tikai දැනගන්න. දැනගන්න tikai විඳින්න හඳුනන කල්පනා කරන්න. චෛත්‍යක ටික උපකාරයි හිතට. හිත උපකාරයි චෛත්‍යකට ටිකට. ඔහොම තියෙනවා. මේ පේනවා කියන හැම අරමුණකම වේදනා සංඥා එදෙනකොට වේදනා සංඥා දැනගන්නවා. දැනගන්න බව තියෙන්නේ මේ වේදනා සංඥා නිසායි, වේදනා සංඥා තියෙන දැනගන්න බව නිසායි කියලා එකට ගිරිය ඇති ඇති වෙනවා. ආයත ස්පර්ශ නැති වෙන මේ ගිරිය නැති වෙනවා. පේනදී ඇති වෙනවා, පේනදී නැති වෙනවා කියලා අපි කියනවා. එතෙන්ට ආවහම රූපය කියන එක හම්බ වෙන්නේම නැහැ. ඕක තමයි. සමදිරාන්තම අනාස්ව වීම සඳහාම හේතු වේවා මේ පස්සේ.